نه صعب دداس داحت وسره خط نماسه خایوینیدا භාවනා වැඩසටහන මේ ලෝකේ තියෙනවා අතහැරීම් දෙකක් එකක් තමයි හේතු දක්වා අතහැරීම අනෙක තමයි හේතු නොදක්වා අතහැරීම. මේ අතහැරීම් දෙකෙන් බුදුරජාණන් වහන්සේගේ අතහැරීමේ ප්‍රතිපදාව කවරක්ද කුමක්ද මේ ලෝකේ ජනප්‍රිය හැමෝම දන්න අතහැරීම තමයි හේතු දක්වා අතහැරීම. අපි ගොඩාක් භාවනාවල් වල ඉගෙන ගන්නේ හේතු දක්වන අතහරින්න. දැන් කය අතහරින්න කියලා අපිට මොනවද හේතු දක්වන්නේ? මේක කුණු වෙනවා. මේක මැරෙනවා මේකේ පණුව ගහනවා කියලා අපි හේතු පෙන්වනවද නැද්ද? පෙන්වනවා. අනේකාකාර දේවල් අපි යම් යම් හේතු නිසා අතහරින්නේ. විවිධ හේතුන් නිසා අතහරිනවා. සමහර ඒවා බැරි නිසා අතහරිනවා. අර නඩියා මෙදිවල් අතහැරිය වගේ බැරි නිසා අතහරිනවා. බැරි නිසා ආයතිත් අයි කියනවා. බය නිසා අතහරිනවා. අප්‍රිය නිසා පිළිකුල් නිසා අතහරිනවා. පීඩාව නිසා දුක නිසා ඒක අතහරිනවා. මේ අතහැරීමේ ක්‍රමවේදය මුළු මහත් සමාජය තුළම ලෝකය තුළම පවතිනවා. කොහොමත් හේතු ඇති වුණාම අතහරිනවා. ඇඳුමක් වුණත් පරණ වුණාම ඉරුණාම ඉවත් කරන්නට අවශ්‍ය කරන හේතු පැන නැග්ගාම මොකද කරන්නේ? අතහරිනවා. හොඳට තියෙද්දි අතහරින්නේ නැහැ. හේතු පැන නැගුණාම සමහර දේවල් ඉතාම ලස්සනයි ඉතාම හොඳයි අපි ඒවා අතහරිනවා. ඒ වුණාට ඇයි? මිල වැඩි. මිල වැඩි නිසා ඒක අතහරිනවා. හොඳයි මිල වැඩි ඒ නිසා අතහරිනවා. අරක පරණයි ඉරුණා කියලා ඒ ඇඳුම අතහරිනවා. දැන් බලන්න මේ හැම දෙයකම තියෙන්නේ හේතුවක් තියෙනවා. අතහැරීමට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව අතහැරපු දෙයක් තියෙනවා නම් මතක් කරගන්න බලන්න. ගන්නෙත් හේතු නිසා, අතහරින්නෙත් හේතු නිසා, ඇලෙන්නෙත් හේතු නිසා, ගැටෙන්නෙත් හේතු නිසාද නැද්ද? හේතු නිසා. මේක හොඳින් තේරුම් ගන්න. මුළු මහත් භාවනා පද්ධතියම අපිට ඉගෙන ගන්න පුළුවන් මේ සිද්ධාන්තය හරහා. අපි ලේසියෙන් ඉගෙන ගත්තට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුන් නිසා හට ගන්නවා, හේතු නැතිවීම නිසින් නිරෝධය ඇති වෙනවා කියන ඒ අස්සදි මහරහතන් වහන්සේගේ ඒ ධම්මා හේතුප්පවවා කියන ඒ ගාථාව ඉගෙන ගත්තට සවිස්තරාත්මක විග්‍රහාත්මක ගැඹුරු අවබෝධයක් කාටවත් නැහැ. ඒක වචන ටිකක් විතරයි. ඒ නිසා තමයි අපි මේ ආකාරයෙන් මේක පැහැදිලි කරලා දෙන්නේ. හැම මොහොතකම හේතු දක්වා අතහරීමක් තියෙනවා. ඊළඟට එක තැනක නතර වෙලා මොහොතක් කල්පනා කරලා බලන්න, ඇයි අපි හේතු දක්වන්නේ මේවට අත්හරින්න? ඊළඟට මේ හේතු හදන්නේ කවුද? කවුද මේ හේතු දක්වන්නේ? මේ හේතු හදන්නේ කවුද? දැන් ඔබට උත්තරේ ඇවිල්ලා ඇති. හේතු දක්වන්නේ කවුද? හේතු හදන්නේ කවුද? මේක ඥාන දර්ශනයක්නේ. ඥානයට හොඳින් ගෝචර වෙන්න ඕන ප්‍රඥාවට මේ සිද්ධිය. මේ හේතු දක්වන්නේ, හේතු හදන්නේ, හේතු නිසා යම් යම් දේවල් ලං කරගන්නේ, හේතු නිසාම යම් යම් දේවල් අතහරින්නේ කවුද? ඒ දුක දෙන, ඒ සැප දෙන, සැප අල්පව දෙන, දුක් බහුල කරන, සසර ගෙනියන, අපිට බොහෝම මිත්‍රත්වයෙන් ළඟින් සිටින, ඥාතිත්වයෙන් සිටින, හිතවතාව සිටින එකම එක්කෙනා මම. ඒ ලෝකේ කවුරුත් නැති වුණත් අවසානයේ යා හිතා ගන්න පුරුදු වෙන දෙයක් තමයි මට මං විතරයි. එහෙම නේද හිතන්නේ නේ? කවුරුත් ලෝකේ නැති වුණාම අවසානයේ හිතනවා යා මට මං විතරයි කියලා. හැබැයි අපිට කෙලවරට හොයාගෙන යද්දි තමයි තේරෙන්නේ මට මමත් නෑ කියලා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමවත් නැහැ. කුතෝ පුත්තා කුතෝ ධන. අන අවසානෙට තේරෙනවා මට මමවත් නැහැ. එමනම් මේ හේතු දක්වා අතහැරීමත්, හේතු දක්වා අල්ලා ගැනීමත් කියන ක්‍රියාවලිය පවතින්නේ මමත්වේ ස්වરૂපය. ඒ නිසා මේ ලෝකයේ තියෙන සියලුම භාවනාවල් ගොඩාක් ඒවා අයිති වෙනවා මමයා කරන භාවනාවකට, මමත්වේ භාවනාව. දැන් තේරුණානේ සියලුම භාවනාවල් මම භාවනා, මම ප්‍රගුණ කරනවා, මම අවබෝධ කරනවා, මම තේරුම් ගන්නවා කියලා. නමුත් තථාගතයන් වහන්සේගේ භාවනාව වෙනම තැනකින් උපදින්නේ එක විදර්ශනාව. ප්‍රස්සේ තියෙන පොදුවේ ජනප්‍රිය වෙලා මේ වෙනකොට පවතින්නේ විදර්ශනාව කියලා නම දාලා ආයි සමතය. එහෙම වුණාම හොයාගන්න බෑනේ විදර්ශනාව කියලා. ඉවරලා ආයි සමතයම දුන්නාම ඒකට හොයන්න බෑ. ඒක හරියට අර ලේබලේ විකුණලා මේව කරනවා. චයිනීස් බඩුවකට ජපාන් කියලා ලේබලේ ගහලා විකුණනවා. ඉතින් මෙන්න අහුවෙනවනේ නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ විදර්ශනාව කියන නම යොදලා කෙනෙක් ආයි සමතේම දුන්නාම අහුවෙනවා. ඒ නිසා අපි අහුවෙලා තියෙනවා ගොඩාක් සමත භාවනා ක්‍රමවලට විදර්ශනාව කියලා. ඒක අපි තේරුම් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ හැම සූත්‍රයක්ම අපට භාවනා කර්මස්ථානයක්. බුදුරජාණන් වහන්සේගේ හැම ගාථාවක්ම අපිට නිවන් දකින්න තියෙන කර්මස්ථානයක් වගේ අවබෝධ කරගත යුතුයි, තේරුම් ගත යුතුමයි. නිසා සීමිත කොටසක් නෙමේ ඒ හැම ධර්මයක්ම අපිට නිවන් පිණිස උපකාරක වෙන්න පුළුවන් තියෙන ධර්මයක්. කොතනින් හෝ ඔබ අවදි වෙන්න පුළුවන් ඒ ධර්ම කරුණු අතරේ. අවශ්‍ය වෙන්නේ දහසක් ගැටලු විසඳන ආකාරය ඉගෙන ගැනීම නොවේ, තමාගේ ගැටලු හඳුනා ගැනීම. අවධාරණාත්මකව එක තබා ගන්න, ශේෂයෙන් මතක තබා ගන්න. දහසක් ගැටලු විසඳන විදිහ ඉගෙන ගැනීම නෙමෙයි අපිට වැදගත් වන්නේ, තමාගේ ගැටලුව හඳුනා ගැනීම. පළමුවෙන්ම හඳුනාගෙන, හඳුනාගෙන තමාගේ ගැටලුව විසඳීම. දැන් බලන්න, ඔබ ලෝකේ ධර්මයේ කියලා එකක් හොයනවා, ගැටලු විසඳන දේවල් හොයනවා, සමහර අය මානසික උපදේශන දේවලුත් කරනවා, ඒව ඉගෙන ගන්නවා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? තමාගේ ගැටලුව හඳුනාගත්තේ නැති එක. අර හරිශ්චන්ද්‍ර මහත්තයාත් කිව්වේ අපේ ගැටලු කෙසේ වෙතත් අපි ලෝක ගැටලු විසඳනවා කියලා. මෙරටේ හිටපු බොහොම වටිනා කියන මනෝවෛද්‍යවරයෙක් එතුමා ඒ දෙයක් තමයි, අපේ ගැටලු අපි ගැන හිතන්නේ, අපි ලෝක ගැටලු විසඳමින් ඉන්නවා. ඒ වගේ තමයි ඔබ ළඟත් අන්න ඒ தත්ත්වය තමයි තියෙන්නේ. ඒක වෙනස් කරගන්න එහෙම තියෙනවා නම් ඔබේ ගැටලුව ඔබ අඳුන ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. පළවෙනි වතාව තියෙන தත්ත්වය තමයි එකපාරටම කියන දේ තමයි තේරෙන්නේ. දැන් ඔබ ඈත ගහක ඉන්න කුරුල්ලෙක් කාට හරි පෙන්නන්න එකපාරටම, එයාගේ පළවෙනි මුවෙන් පිට වෙන ගොඩක් වෙලාවට පිට වෙන වචනේ මොකද්ද? මට පේන්නේ. ඒක නෙමෙයිද කියන්නේ? පළවෙනි වචනේ කියන්නේ කෝ මට පේන්නේ නෑනේ. ඊට පස්සේ තමයි පුතා හරි දුවා හරි කෙනෙක් කෙනෙක් හරි බලන්න, අම්මා ආරාධනා අර මෙතන මේ විදියට බලන්න කියලා කියනකොට තමයි ආව දකින්නේ. ආන්න ඒ සිද්ධාන්ත මේකෙත් එනවා. පළමුවෙන්ම ඔබට ඒ ධර්ම කරුණේ ඇති වෙන සිද්ධිය තමයි මට තේරෙන්නේ, මට පේන්නේ. දෙවෙනි වතාවටත් බලන්න, තුන්වෙනි වතාවට, හතරවෙනි වතාවටත් බලන්න, අනේකාකාර උදව් අරගෙන බලන්න. හැදුරුවලන ටිකක් අමාරුයි ඒක දැක ගන්න. ඒ කියන්නේ ප්‍රඥාව දුර්වලන අමාරුයි. කොහොම හරි ඇහැපාද ගන්න ඕන. ඒ පෑදෙන්නේ විදර්ශනා කිරීමෙන්මයි. ප්‍රඥායස, විද්‍යායස, සම්‍යක්යස වර්ධනය වෙන්න ඕන. එතකොට මේ දැනට තියෙන අපේ ඇස විද්‍යාත්මක ඇසක් නෙමේද? සම්‍යක් ඇසක් නෙමේද? ප්‍රඥා ඇසක් නෙමේද? නෑ පින්නතුනේ. සම්මුති ඇසක් තියෙන්නේ. මනසක් තියෙන්නේ, මන ඇසක් තියෙන්නේ. කියන්නේ මවාගත් ඇහක් තියෙන්නේ. මවල නිර්මාණය කරලා දුන්නු ඇසක් තියෙන්නේ. කාටවත් කියන්න එපා මේ කාරණය ඔබ දැනගත්තට. දෙවියන් විසින් ලෝකය මැව්වා නොවේ, මිනිසා විසින් දෙවියන් මැව්වා. දෙවියන් විසින් මිනිසා මැව්වා නොවේ, මිනිසා විසින් දෙවියන් මැව්වා. ඔබ කිව්වොත් ලෝකෙ කණපිට ගැහෙනවනේ. දෙවියන් විසින් මිනිසා මැව්වා නොවේ, මිනිසා විසින් දෙවියන් මැව්වා. දැන් තේරෙනවනේ නේද? දැන් ආගම් ගණනාවක මිනිනු නොයෙකුත් මැවුම් කාර දෙවිලු. ඒ රටවල්වලදී, ඒ පළාත්වලදී ඒගොල්ලෝ ඒක ඩිසයින් කරපු විදිය, මවාපු විදිය. ඉතින් මිනිසා විසින් තමයි ලෝකයම මවලා තියෙන්නේ. මිනිසාගේ මවුන්කාර බම්මත් තමයි මේ ලෝකයේම තියෙන්නේ. ඒකට කියන්නේ මනෝ ලෝකය. සෑම මිනිස්සෙක්ගේම ළඟ තියෙන්නේ ආගමික මනෝ ලෝකයක්, ජාතික මනෝ ලෝකයක්, රටවල් අතර මනෝ ලෝකයක්. ඒවයි එක එක හොඳ නරක පැති ප්‍රභේදන තියෙනවා. හරි. මේ මනෝ ලෝකයේ තුලින්ම ඇති වෙන සිද්ධාමය ගැන අපි කතා කරමින් ආවේ හේතු දක්වා අතහැරීම, හේතු නොදක්වා අතහැරීම. තවමත් ඔබ යම් යම් දේවල් අතහරින්න ඔබේ මනස තුළ ඔබ හේතු සොයමින් සිටිනවා වෙන්න පුළුවන්. දැන් ඔබේ මනස ඔබට අතහරින්න ඕන. හරි. හේතුව මොකද්ද? හේතුවක් තියෙනවා. ඔබට නිවන් අවබෝධ කරගන්න ඕන. ඇයි නිවන් අවබෝධ කරගන්න ඕන? ඔන්න ඕකටත් හේතුවක් තියෙනවා. ඒක හරි ගැඹුරු කාරණයක්. බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න ඕන කාරණයක්. හේතු තියෙනවා. ඒ හේතුවෙන් මහන්සි වෙනවා. ඒ හේතුව තමන්ගේ බලවත්ව පවතින තාක්කල් ඔබට අවශ්‍ය කරන වීරය එකට එකතු වෙනවා. නිවන් දැකීමේ අවශ්‍යතාවයේ බලවත් වන තරමට ඒකට අවශ්‍ය කරන වීරය එකතු වෙනවා. බොහොම හොඳයි. එහෙමනම් අපිට හොඳටම තේරෙන දෙයක් තමයි අපි ළඟ මේ දුක කියලා තියෙන්නේ හේතු සමූහයක්. හේතු නිර්මාණය වෙනකොට ඵල නිර්මාණය වෙනවා. හේතු සමූහය නිර්මාණය වෙනකොට ඵල නිර්මාණය වෙනවා. හේතු නැතිවීම නිසා ඵල නැති වෙනවා. හේතු සමූහයක් එකතු වුණාම කාර් එකක් හැදුණා. කාර් එකක් කියන්නේ හේතු සමූහයක එකක්ද නැද්ද? හේතු සමූහයක සාධකයක්. මේ මනුස්ස ශරීරය කියන්නේ හේතු සමූහයක. මව, පියා, වාතය, හිරු, චලය, මහ පොළොව, මේ සියල්ල සතර මහා භූත ධර්ම ආදී හේතු සමූහයක. මනස කියන්නේ හේතු නැතුව පවතින දෙයක් නන් නෙමෙයි. ඒක ඒකාන්ත වශයෙන්ම හේතු සමූහයක ප්‍රතිඵලයක්. හේතු සමූහයක ප්‍රතිඵලයක්. මනස කියන්නේ හේතු සමූහය. දැනට අපි ඇති කරගෙනමින් ඉන්නේ හේතු. රැස් කරමින් ඉන්නේ හේතු. අල්ලගෙන සිටින්නේ හේතු. හැම දෙයකටම හේතුවක් මුල් කරගෙනයි ක්‍රියාත්මක වෙන්නේ. හේතුවක් ඇතුවයි සිතුවිලි පහළ කරන්නේ. හේතුවක් ඇතුවයි නැති කරන්නේ. හේතුවක් ඇතුවයි ලං කරගන්නේ. දැන් බලන්න මොන තරම් ගැඹීර වචනයක්ද මේ හේතු. දුරු කිරීමෙන් මේ ඵල අවසන් වෙනවා කියන වචනේ මොන තරම් ගැඹීරයි. මොන තරම් ගැඹිරයිද? දැන් මේ මොහොතේ ඔබ දිහා බලන්න, ඔබත් හේතු සමූහයක්. හේතුන් දුරු කිරීම, හේතුන් නිරෝධ කිරීම ඔබේ වගකීම. බුදුරජාණන් වහන්සේගේ අතහැරීමේ අපූර්වත්වයේ ක්‍රමය තමයි හේතු නොදක්වා අතහැරීම. දැන් ඔබ මෙතැනට පැමිණියා. පැමිණෙන අවස්ථාවේදී පාරේ බොහෝ යාන වාහන, විශාල වටිනාකමකින් යුතු ගොඩනැගිලි, නිවාස, ඒ වගේම ඉඩකඩම් ආදී බොහෝමයක් පහු කළා. හැබැයි ඔබට ඒව පිළිබඳව ගාණක්වත් තියෙනවද? කිසිම ගාණක් නැහනේ. කොච්චර වටිනාකම් වලින් යුක්ත වාහන පහු වුණාද, කොච්චර වටින ගොඩනැගිලි පහු වුණාද, ඉඩකඩම් ආදී පහු වුණාද, ඔබට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඇත්තෙම ඔබ හේතු නොදක්වා පැමිණියා. ඒකයි වෙනම තමන්ගේ හේතු ටිකක් තියෙනවා. අර පහුවෙච්ච දේවල් ටිකේදී ඔබට ගාණක්වත් නැති දේවල් තුලදී අපට දක්නට තිබෙන්නේ හේතු නොදක්වා පැමිණියා. හැබැයි ඉතින් අපි පරණ තරහකාරයෙක්ගේ ගෙදර එනම් පහු වෙනකොට නම් මූණ පොඩ්ඩක් රළු වෙලා මේ අර යකාගේ ගෙදර කියාගෙන එනවා. එතර හේතු තිබ්බා. ආයි එක පහු වෙච්ච ගමන් හේතු නැතුව එනවා. බලන්න මේ හේතු දක්වා අතහරින්න ගියපු තැන හටගන්නේ මොකද්ද? ගැටීම, වෛරය, ක්‍රෝධය, පිළිකුල වගේ දේවල් අපිට අවශ්‍ය කරන්න වෙනවා හේතු දක්වා. මොනවා හරි හේතුවක් නිසා අතහරින්න දුවන්නේ. එහෙත් බලන්න පෙන්නතුනේ බුදු කෙනෙක් අර අපූර්වත්වේම අර හේතු නොදක්වා ආපු කිසිම දෙයක් පිළිබඳව අපිට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, සටහනකුත් නැහැ, හැඩ අරගෙනත් නැහැ, සංඥා අරගෙනත් නැහැ, මුකුවත් අරගෙන නැති නිසා අපි වේදනාව විඳින්නේ නැහැ වගේ බුදු කෙනෙක් මේ මුළු ලෝකෙම හේතු නොදක්වා ගන්න පුළුවන් උන්වහන්සේට. අතහරින්න පුළුවන්. මේ සියල්ලටම හේතු නොදක්වා පරිහරණය කරන්න පුළුවන්. හුස්ම රැල්ල පවා හේතු නොදක්වා අරගෙන පිට කරන්න පුළුවන්. ඕනම දෙයක් ගැන හේතු නොදක්වා කල්පනා කරන්න පුළුවන්. හිතන්න පුළුවන්. සිහි කැඳවන්න පුළුවන්. මේ අපූර්වත්වයේ අතහැරීමේ ක්‍රමයක් මේ ඉගෙනුවා. යම් කිසි සිද්ධාන්තයක් එකතු කරගෙන මේක දහස් ගුණයකින් වර්ධනය කරලා දැකීමේ බලය, ගුණය ඔබ තුළ පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට හේතු නොදක්වා අත්හරින්න පුළුවන් නම් ආනාරිය ප්‍රතිපදාවේ අතහැරීම. හේතු නොදක්වා අතහරින තැන අපිට කියන්න බෑ වෛරය රැස් වෙනවා කියලා, කලකිරීම රැස් වෙනවා කියලා, පිළිකුල රැස් වෙනවා කියලා, සංවේගය රැස් වෙනවා කියලා කියන්න බෑ. දැන් ගොඩාක් අය මේ අත්හැරීම සඳහා පිළිකුල් භාවනාව, අනිත්‍යය භාවනාව කියලා එකතු කරලා කොහොම හරි වැරදි පැටලවීමක් කරලා උගන්වනවා කියන දා අපිත් ඔය ඔක්කොම මෙතන ඉන්න පින්නතුනුත් කරලා තියෙනවා, මමත් කරලා තියෙනවා. ඔය පින්නතුන්ට වඩා හරි ප්‍රබල විදියට පිළිකුල් භාවනාව, යාට්ටික සංඥාව එහෙම මම වඩලා තියෙනවා. වඩලා නැතුව කියන දේ ආල නෙමෙයි, හොඳින් වඩලා තියෙනවා. හොඳටම පිළිකුල දිගින් වැඩ වැඩි පුර වැඩම වැඩි වොත් එහෙම එයාට මොකද වෙන්නේ? එයාට ඇති වෙන පිළිකුලේ වැඩි තරමට වමනේ පවා යනවා, කෑම පවා අප්‍රසන්න අප්‍රිය වෙනවා. මිනිසුන් හරි පිළිකුල් සහගතව පේන්න පටන් ගන්නවා. තමන්ගේ කෙස් පිළිබඳව තමන්ට පිළිකුල් ඇති වෙනවා. තමන්ගේ ශරීරය පිළිබඳව තමන්ට පිළිකුලක් හට ගන්නවා. ලේසි වෙන්නේ නැහැ. හැමතැනම පණුව, හැමතැනම අර නවදොරින් වැගිරෙන කුණප කොටස් මේ ඕජාව පේන්න පටන් ගන්නවා. හැබැයි ලස්සන මනසක් නම් එයාට නෑ. ආර්ය ශ්‍රාවකයෙක්ගේ අපූර්වත්වයේ මනස නම් එතන නෑ. ඒගොල්ලන්ට තියෙන හරි විෂිප්ත ලෝකයේ පිළිබඳව මහයි පාවුණු, කෙටියම කියතොත් මහා කාලකන්නේ මනසක් තියෙන. තමන්ට තමනුත් ප්‍රිය නෑ, එයා වෙන කෙනෙක් දැක්කත් එයාටත් ප්‍රිය නැති වෙනවා. එහෙම ස්වභාවයක් හට ගන්නවා. ඉතින් ඔන්න ඔයනි දේවල් අපි සමහරලාට පුරුදු කරලා මනුෂ්‍ය ආත්මයනොත් පිරිහිලා සමහරලාට විෂිප්ත වූ මනසින් දුගති ආත්ම භාවයන් වල උපත්තිය ලබන්නට ඉඩයි. මොකද හේතුව කුණු ගොඩක් මනසේ තියාගෙන මැරෙන කට්ටිය උපදින්නේ කුණු ගොඩකමයි. වෛරයේ හිතේ තියාගෙන මැරෙන කට්ටිය උපදින්නේ වෛරයට සමාන වූ තැන්වලමයි. පාපයෙන් දෙවි දෙවි ජීවත් වෙන පිරිස මිය ගියාම උපදින්නේ ඒ වගේම දැවෙන මනසක් තියෙන, ගිනි ජාලාවක් තියෙන ඒ අපාය පරිසරයකමයි. මනුෂ්‍ය ගුණාංග තියාගත්තොත් මනුෂ්‍යත්වයේ, උසස් දිව්‍යමය ගුණාංග තියාගත්තොත් දිව්‍යත්වයක්. බ්‍රහ්ම තල කියලා එක එක දේවල් දාලා තියෙනවා. නමක් අවශ්‍ය නේ වහ දුන්නන්න ඒකයි. බ්‍රහ්ම ලෝකයට බ්‍රහ්ම ලෝකය කියලා අපි ඉතින් නමක් දුන්නා. ඒ ලෝකෙ ගහලා නැහැ මේ බ්‍රේක බ්‍රහ්ම ලෝකය කියලා. යම් කිසි තල සමූහයකට සදෙව් දිව්‍ය ලෝකය කියලා දැම්මා. යම් කිසි ගුණාත්මක වශයෙන් ලක්ෂණයක් පවතින මානසික ස්වરૂපයක් සහ මානසික ස්වરૂපයකට අදාළ පැවැත්මක් පවතින තත්ත්වයක්. ඉතින් හේතු මනසේ තබාගෙන ඉන්න කෙනෙකුට කොයිම වෙලාකවත් වෙන තුනේ අර හේතුඵල නිරෝධයෙන් හටගත්තු සමාධියක් නැහැ. නිරෝධයක් නැහැ. මේ හේතුන් තබාගත්ත කෙනෙකුට හේතුඵල සමාධියෙන් හටගත්ත නිරෝධයක් නැහැ, සමාධියක් නැහැ. අපිට බැරිද කිසිම දෙයක් හේතු නොදක්වා අත්හරින්න බැරිද? පුළුවන්. හේතු නොදක්වා අත්හරින්න පුළුවන්. ආන්න ඒක තමයි අත්හැරීම කියන්නේ. මට මතක් වෙන්නේ රජන් චාහම්දුරුවන්ගේ අපූරු කියමන, මිනිසුන් අතහරින්නේ වැරදි දෙයයි, අතහැරිය යුත්තේ අතහැරීමයි. හැබැයි ඉතින් මේක හරි ගම්භීරයි. මේක රහතුන්ගේ වචනනේ. ගම්භීරයි. පළවෙනි උත්තරේ මොකද්ද? මට තේරෙන්නේ. තේරෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ අපි උදව් කරන්නම් බලන්න. නිරන්තරයෙන්ම සද්ධර්මය ශ්‍රවණය කරන, නිරන්තරයෙන්ම යෝනිසෝ මනසිකාරය දෙන්න, නිරන්තරයෙන්ම භාවිතා බහුලී කතා ධර්මයේ කල්යාණ මිත්‍රත්වයේ ආශ්‍රය කරන දිගටම. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ නිවන කියන්නේ හරි සිම්පල් දෙයක්, ඒක නිකන් ටොපිලෝ සින්ජර ගන්නවා වගේ තේරෙන්න ඕන අපිට. එහෙම තේරෙන දෙයක් වුණා නම් මේකට ගම්බීරෝ, අයන් දම්මෝ, පඬිත වේදනීයෝ කියලා එහෙම කියන්නේ නැහැනේ. සද්දම්ම සවනං අති දුර්ලභං, ඒව කියන්නේ ඒ දුර්ලභ වූ කාරණා කියලා කියන්නට හේතු වෙලා තියෙන්නේ මේක අවබෝධ කිරීමට අපහසු වූ කාරණයක්, අපහසු වන කාරණයක් නිසා. ඔබ කැප වෙන්න, උපාධියක් ගන්න කරන කැපවීම ධර්මයේ වෙනුවෙන් කරන්ඩ, එවිට ඔබට තේරේ ඔබ යම් කැපවීමක් කරලා යම් ප්‍රතිඵලයක් ලැබුව කියලා. එහෙම නැතුව මේ පොඩි කැපවීමකට මේක හම්බ වෙන්නේ නෑ. උපාධියක් ගන්න කරන කැපවීම කරන්න බලන්න, උපාධියක් ගන්න කොච්චර කාලය වැය කරාද කියලා පාඩම් කරන්න, කොච්චර බස් එකේ හරි වාහනේ හරි මෙහි ගියාද කියලා බලන්න, කොච්චර මේ දේශනාවල් වලට හුම්කම් දෙන්නට සිද්ධ වුණාද කියලා බලන්න, කොච්චර ඒ දේවල් පිළිබඳව කල්පනා කරාද, ඒ පිළිබඳව ඒ සම්බන්ධයෙන් ඉන්න ගුරුවරුන්ගෙන් කල්යාණ මිත්‍රයන් එක්ක එකතු වෙලා සාකච්ඡා කරාද කියලා බලන්න. ආන්න ඒ වගේ දෙයක් මේක වෙනුවෙන් වෙන්න ඕන. කොහොමද හේතු නොදක්වා අත්හරින්නේ? අපි හේතු නොදක්වා අත්හරින දේවල් තියෙනවා. කරන්නෝ හරි සූක්ෂම විදියට ඕවා ගත්තා. ඒකේ හේතුවක් තියෙනවා. නමුත් අපිට යන්න ගන්න පුළුවන් පොඩි සරල උදාහරණයක් තමයි. ඔය අත්හරින්න කියලා කියනවා කොහොමද? අලුයමලා කෙල පිටක් මෙන්. දැන් අලුයමලා කෙල පිටක් දැන් අපි හැමදාම උදේට අයින් කරලා තියෙනවා. මතක් කරන්න, කල්පනා කරන්න කැමති වෙන්නේත් නැහැ. කල්පනා කරන්න ඒකට සාධකයක් ඇත්තෙත් නෑ. ඒක ආයි බෙහෙත කරගන්න ඕන කියලාවත් කල්පනා කරන්නෙත් නෑ. කිසිම සාධකයක් නැතුව අර අතහැරිය කියලා පිට පිළිබඳව ආයි සංකල්පන ඇති කිරීමට සිද්ධාන්තයක් එයා තියාගන්නේ නැතුව ඒකත් හරිනවා. 100%ක් මේ ආර්ය ධර්මයේ අතහැරීමට ගැළපෙන උදාහරණයක් හොයන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා අපේ කරන්නේ මේ අතහැරීම ඒ විදියට දේශනා කරා. ඒක තමයි ඔය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඔය වං අතින්ද කොයිද දෙන දේ දකුණු අතට දැනෙන්නේ නැති වෙන නේ. දකුණු අතින් දෙන දේ වං අතට දැනෙන්නේ නැති වෙන මොකක් හරි අත් දෙකේ එකක් තියෙනවා. කොහොම හරි එක අතකින් දෙනකොට අනිත් අතට දැනෙන්නේ නැති වෙන්න දෙන්නේ කියලා. ඒකේ අදහස මොකද්ද? ඒකත් අර හේතු නොදක්වා අතහරින ඔය මිනිස්සු මේ අත් දෙක තියෙන්නේ මේ ගනුදෙනු සඳහානේ. ඒ බලාපොරොත්තුවකින් තොරව ඒ අපූර්ව අත්හැරීම. ඇයි මේ බලාපොරොත්තුවකින් තොරව අත්හැරීම ආධ්‍යාත්මය තුළ ප්‍රගුණ කරන්න කියලා කියන්නේ? අන්න බලාපොරොත්තුවකින් තොරව අත්හැරීම තුළ පමණයි පිනතුනේ මේ ලෝකෝත්තර කුසලය වැඩෙන්නේ, ලෝකෝත්තර ගුණාංග වැඩෙන්නේ. ඒකට කියන ලෝකෝත්තර කුසල්. හැබැයි අනිත් ඒවා ඔක්කොම බලාපොරොත්තුෙන් යුක්ත දෙන දේවල් ඔක්කොම පින්, එයාට පිනායනවා. පන්සලේ ගාන්ටාර කුළුණ හැදුවා, අනේ හරි ලස්සනයි, හරි ශෝක ගාන්ටාර කුළුණ තියෙනවා කියලා හිතනවා, පිනායනවා. හාමුදුරුවන්ට එතන ගාන්ටාර කුළුණ හරියන්නේ නැතුව ඒක වෙන තැනකින් හදන්න, ඕවා කඩලා දාන්න. පන්සලට ගිහින් බැලුවා, අයියෝ මං හදපු ගණ්ඩාරු කුළුණ කඩලා හාමුදුරුවෝ එතනින් ගේට්ටුවක් දාලා මට හරි දුකයි. පන්සලට සලකන්න හිටපු දන් දෙන්න හිටපු ඒවා ඔක්කොම නතර කරනවා. යන්නේ නැහැ මං ওই පන්සල පත්තු පළාතේ. වැඩේ වෙනවද නැද්ද? ඒ ඕන තරම් වෙච්ච තැන් තියෙනවා. උඩා පිංකම් කරපු අය ඉන්න හොඳ අය ඉන්න අපාය ගියා පිංකම් කළා. ඒ ඒ පිංකම් මැද තිබුණේ මානය. ඒ පිංකම් මැද තිබුණේ උද්දච්චකම. හැබැයි හොඳ දේවල් කරේ. දෑතින් අත්හැරියට වැඩක් නැහැ. මනසින් අත්හැරියේ නැත්නම් ඕනම දෙයක්. දෑතින් අත්හැරියට වැඩක් නැහැ. ඒක මනසින් අත්හැරියට නැත්නම්. මනසින් අත්හැරියොත් ඒක ලෝකෝත්තර කුසල් වෙනවා. දෑතින් අත්හැරියොත් ඒක පින් වෙනවා. පින සංස්කාරක ධර්මයක්. පුණ්‍යාභි සංකාර. ඒක පුණ්‍යාභි සංකාර බවටත් පරිවර්තනය වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම පින තුල මානය උද්දච්චකම හට ගන්නටත් පුළුවන්කම තියෙනවා. හැබැයි පින සැපයට කියන නමක්, හදවත ප්‍රසාදනීය කරන නමක්, ලෝකයේ තියෙන පවට සාපේක්ෂිතව බැලුවාම පින හොඳයි. පිනෙන් ස්වර්ග මොක්ෂ සම්පත් ලබන්නට පුළුවන්. හැබැයි මේ පින තුල ලෝභ ද්වේෂ මොහ කැටි කරගත්තේ නැති වුණොත් අර කිරි කලයක් දෝලා ගොම බින්දුවක් දාගත්තොත් අපි අහලා තියෙනවනේ ඒක මිදෙන්නේ නැහැ, වැඩක් නැහැ කියලානේ. ආන්නේ වගේ තමයි ඒක පින විසියට ප්‍රසාදගිනීය ගුණයක් හැටියට තිබුණොත් එයාට ඒක ලැබෙනවා. හැබැයි ඒක ඇතුළේ ලෝභ ද්වේෂ මොහ ආවොත් අර කිරි කලේ ගොම බින්දුව වැටුණා වගේ වෙනවා. ඒක මුදවන්න බෑ, මිදෙන්නේ නෑ. හේතු නොදක්වා අත්හරින්න හැම විටම. බලමු අපේ මනස තුළ, අපේ ආධ්‍යාත්මය තුළ ඇති වෙන දේවල්, පවතින දේවල්, නැති වෙන දේවල් ගොඩක් තියෙනවනේ. අතීත, අනාගත, වර්තමාන කියන මේ කාලය තුන තමයි ඔය ඕන දෙයක් හැදෙන්නේ. පුළුවන් නම් මේ කාලයෙන් එහාට ගිහිල්ලා, නැත්තම් ඒ කාලයෙන් එහා ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් අරගෙන හේතු නොදක්වා අතහැරෙන ඒ අරිහතුන් වහන්සේලාගේ අතහැරීම ටික වෙලාවක් අපි පුරුදු කරමු. ඒකම කරනොයි කියලා නම් මම කියන්නේ නැහැ. බයිසිකලේ ඉතින් පදින්න කලින් ඉස්සෙල්ලා පැටල් එකේ පැටල් ගහ ගහ බැලන්ස් එක පොඩ්ඩක් අල්ලන්න එපැයි නේද? ඈ, වාහන ඉගෙන ගන්න, පදවන් ඉගෙන ගන්න ලර්නර්ස් කියාම එයාට වාහනේ දුන්නයි කියලා මේ ලර්නර්ස් කාර්යය හිතන්නේ මෙයා හරියට වාහනේ ගෙනියයි කියලා නේ. ඒ නිසා එයාගේ පැත්තට හරවන වීල් එකකුත් තියාගෙන, බ්‍රේක් එකකුත් තියාගෙන අරයා බොහොම පරිස්සමින් බලාගෙන ඉන්නවා මෙයාට පොඩ්ඩක් වර්ධින තැන් කියලා දෙන්න. නමුත් වර්ධින තැන් කියලා දෙන්න හරි සීට් එකේ වාඩි කරන්න ඕන. ඒ නිසා මේ මොහොතේ අපි පුරුදු කරනවා, උත්සාහ කරනවා කොහොමද මේ කාල තුන තුල හට ගන්නා වූ ඒ පැවැත්මේ ස්වභාවය, පැවැත්ම ඉක්මවා යන ලෝකෝත්තරත්වයකට, අකාලිකත්වයකට මඟ පාදන හේතු නොදක්වා තැහැරීම. ඔබ හේතු දැක්කුවා කියලා කියන්නේ මතක තියාගන්න ඒක අල්ලගත්ත කියලා. යමකට ඔබ හේතුවක් දැක්කොත් එතන සිද්ධ වෙන්නේ මොකද්ද? අල්ල ගැනීමද නැද්ද? ඒක තහවුරුද බලන්න, ප්‍රත්‍යක්ෂද බලන්න. එහෙමනම් පුරුදු කරන ටික වෙලාවක් හේතු නොදක්වා අතහැරීම. මම කියන්නේ අර රහතුන් කරපු දේ ඔබට කරන්න පුළුවන් කියලා, කමක් නැහැ. ටිකක් පුරුදු වෙන්නකෝ, ඊට පස්සේ අපි සාකච්ඡා කරලා ඒක નિවැරදි කරගමු. හේතු නොදක්වා අතහැරීම අපි ටික වෙලාවක් විනාඩි 15ක් විතර ඒක පුරුදු කරනවා. ඔබට රිසි පරිදි, ඔබට සුව පරිදි හේතු නොදක්වා අතහැරීම පුරුදු කරන්න. ඔබට ටිකක් මේකෙන් තේරෙනව වෙන්න පුළුවන්. ගොඩක් ඒක පිළිබඳව තේරෙනව වෙන්න පුළුවන්. ටික ටික තේරුම් යනව වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම හොඳයි. එහෙමනම් අපි මේ භාවනාවේ යෙදෙමු හේතු නොදක්වා අත්හැරීම. මුලින් තේරෙන්නේ නැති වෙයි. ඒත් ඔබ මනස හුරු කරගෙන යද්දි තේරෙන්න පටන් ගනී. ඔබට පොටක් පෑදේ කොහොමද මේ හේතු නොදක්වා අත්හැරීම කියන එක ප්‍රගුණ වෙන්නේ කියලා අපි විනාඩි 15ක විතර කාලය භාවනා කරනවා. නිහඬව සිටීමට තියෙන අමාරුව අපහසුවක්. නිහඬව සිටීම ගැන ඉගෙන ගන්න තියෙන අපහසුවක් අමාරුවක්. ඒක අවබෝධ කරගන්න තියෙන අපහසුවක්. මේ ලෝකේ මිනිස්සයා නොදන්නම කාරණේ තමයි නිහඬව සිටීමට. ඇයි? මිනිස්සයා ළඟ තියෙන ශබ්ද ගොඩක්. ශබ්ද ගොඩක් නෙවෙයිද? ආධ්‍යාත්මයේ ශබ්ද කරනවා, බාහිරේ ශබ්ද කරනවා. හැබැයි අපි මේ සමාජය තුළ ඒ ශබ්ද කරන සමාජයක්ම දකින නිසා කවුරු හරි කෙනෙක් පැත්තකට වෙලා නිහඬව සිටියෝ ඒක දකින්නේ අස්වාභාවික දෙයක් හැටියට. මොකද කලකිරිලද? මොකද නිහඬව ඉන්නේ? මොකද කතා නැත්තේ කියලා අහනවද නැද්ද? ඒ නිහඬව සිටීම ගැන ඉගෙන ගැනීම, අධ්‍යයනය කිරීම තමයි මේ වැඩසටහනේ සිද්ධ වෙන්නේ. ඇත්තෙන්ම ගිහිල්ලා ඇහුවොත් ඔබ ඇත්තෙන්ම සම්මා සමාධියට ගිහිල්ලා ආනන්ද හැඳුරුවන්ගේ බණ අහලා මොකද්ද ඔයගොල්ලෝ පුරුදු කරන්න කියලා ඇහුවොත් ඇත්තෙන්ම කියන්න බය නැතුව මං නිහඬව ඉන්න පුරුදු වෙනවා කියලා. නිහඬව සිටින්නට පුරුදු වෙනවා. නිහඬ බව මම පුරුදු කරනවා. කොහොමද ආධ්‍යාත්මයෙන් බාහිරෙන් අපි නිහඬවන්නේ කියලා ඉගෙන ගන්න පුරුදු වෙනවා කියලා. ආධ්‍යාත්මය තුල තියෙන මහා හඬක් තියෙන්නේ. ලොකුම හඬ මේ ලෝකේ තියෙන ලොකුම හඬ තමයි මමත්වයේ හඬ. මමත්වය කෑ ගසනවා. මහා අයියේ කෑ ගසනවා. ඒකම තමයි මිනිස්සුන්ගේ මුවින් විලාප හැටියට, ශෝක විලාප හැටියට එළියට එන්නෙත් ඒ මමත්වේම කෑ ගැසීම තමයි. අපිට ඔය වියෝදෝකදී කෙනෙක් නැතිවීමදී වගේ අපිට ඒ වියෝ අපිට දකින්න පුළුවන් ඒ මමත්වේ හඬ කොහොමද එළියට එන්නේ කියලා නේ. ඒ වගේ ඒ කෙසේ වෙතත් කුමන හෝ විදියකට ආකාරයකට මිනිසුන්ගේ තියෙනවා ඒ මමත්වේ විශාල හඬක්. ඒක ඕනම කෙනෙකුට තේරෙනවා පපුව මැද ඒ හඬ තියෙනවා කියලා. මමත්වයේ තියෙන ඇඟ හරි බරයි පින්නතුනේ. මමත්වයෙන් යුක්ත ඇඟ හරි බරයි. කොච්චර කිලෝ සිය ගානක ශරීරයක් වුණත් මමත්වයේ දුරු වුණාට පස්සේ ඇඟ බර නැහැ. ඒ මමත්වයේ දිෂ්ටි හරි බරයි. ඒ මමත්වයේ තියෙන අයට තේරෙනවා මේ මහ පොළොව මතින් හාල් මුට්ටක් තියලා තියෙනවා වගේ. හාල් මුට්ටක් කියන්නේ හාල් ගෝනියක්. හාල් ගෝනියක් තියලා තියෙනවා වගේ බර කරලා ඉන්නේ මේ මහ පොළොවට කියලා. එහෙම දැනෙනවද නැද්ද? මගේ ශරීරයේ හාල් මුට්ටක් වගේ මේ පොළොව උඩින් තියලා තියෙනවා කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ කියන්නේ මමත්වයේ ඒක ඇතුළේ තියෙන්නේ. ඔය බර සම්පූර්ණයෙන් නැතුව යනවා. සක්කාය දිට්ඨිය පහව ගියාට පස්සේ ඔබට දැනෙනවා නම් හාල් මුට්ටක් තිබ්බා වගේ පොළොවට බරක් ඔබේ ශරීරයේ, ඒ කියන්නේ ඇතුළේ සක්කාය දිට්ඨිය හොඳට තියෙනවා. ඔවත් සරල ක්‍රම හොයා ගන්න පුළුවන්. අපාබය තියෙනවා නම් සක්කාය දිට්ඨිය තියෙනවා. සසර බය තියෙනවා නම් සක්කාය දිට්ඨිය තියෙනවා. අහන්න ඉතින් සාන්නස් ඔය කියන දේ අවබෝධ කරගන්න අපි මොනවද කරන්න ඕන? සරලයි උත්තරේ. කරන දේවල් අවසන් කරන්න. ඔන්න කරන්න ඕන දේ. කරන දේවල් අවසන් කරන්න. නිහඬවන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඔය නිහඬවන්න කියන වචනේ ආවේ සංවරය කියලා නේ. නේ චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ. මේ සංවරවන්න. නිහඬවන්න. කරන දේවල් අවසන් කරන්න. දැන් බලන්න අපි සංවරය කියන්නේත් ඒකනේ නේද? සංවර වෙන මොනවද? සිත, කය, වචන. ඒකෙන් ප්‍රමුඛතාවය ගන්නේ සිත. සංවරයේ තියෙන්නේ චේතනාව පදනම් වෙලා සංවරය අසංවරය පිටින් පුතජනයා මැන්නට අරේතුන් වහන්සේ දකින්නේ චේතනාව මුල් වෙන ක්‍රමයට. ඒක චේතනාවයකට ප්‍රබල වෙන තරමට තමයි සංවරය අසංවරය ඇතිවන්නේ. ඒක තදින් කොච්චර තදින් ඇලෙනවද ගැටෙනවද කියන එක පදනම් වෙලා සංවරය අසංවරය නිර්මාණය වෙන්නේ. ඇලෙන ගැටෙන ප්‍රමාණය අඩු නම් සංවරය හොඳයි. ඇලෙන ගැටෙන ප්‍රමාණය වැඩි නම් සංවරය නැහැ. ඇලෙන ගැටෙන ප්‍රමාණය සම්පූර්ණයෙන් නැත්නම් අන සංවරය. සංවරවන්න. ඒකයි ධර්මයේ කියන්නේ. දැන් ඉතින් මම දන්නවා දැන් මට පුළුවන් සංවර වෙන්න. බලන්න සංවර කරන්න ගිහිල්ලා මෙයාව පින්නතුනේ ඔය ඇත්තන්ට කිව්වොත් ඉතාම දරුණු. දැක්කාම අර මිනිස්සුන් හඹාගෙන ගිහිල්ලා එළවල මරණ හරක් ඉන්නවා. කුරුහරක්. ඒ වගේ හරකෙක්ව අල්ලන්න කියලා ඔබට දෙනව ලණුවක්. මේ ලණුව දාලා මේ හරකව අල්ලගෙන ඇවිල්ලා මේ කණුවේ බඳින්න කියලා. කොබලන අභියෝගේ බාර ගන්න අය ලණුව අතට අරගෙන හරක පස්සේ දුවන අය. ඒ හරක හයියෙන් දුවනවා. අපිත් දුවනවා. ආපස්සට ඇවිල්ලා අනින්න આવොත් එහෙම අපිව පෙරලිලා විසි වෙලා යන්න අනිනවා. ඒ විතරක් නෙමෙයි අඟක් වැදුනොත් මැරෙනවා. කෝවලන්න ඒ හරකව අල්ලන්න යන්න බය නැතුව ලණු අතර ගන්න අය. ආන් ඒ වගේ වැඩක් තමයි ඔබේ මනස දමනය කරන්නේ. ඒ නිසා තමයි රහතුන් කිව්වේ ස්වාමීනි කුරු හරකෙක් වගේ. ඉන්දියාවේ ඉන්න කුරු හරක් මිටි හරක් වර්ගයක් ඉන්නවා. ඒ ගොම් පොරවලට ගන්න ඒවා. ඒ හරක් හරි දරුණු. මිනිස්සුන්ව ඇරලා මරනවා. කුරු හරකෙක් මෙල්ල කරනවා වගේ වැඩක්. එයාව අල්ලන්න ගියාම එයාව මට පහර දෙනවා. ආන්නේ නිර්භයත්වයේ තියෙනවා නම් පමණයි ඔබට මනස ජය ගන්න පුළුවන්. ඒ නිර්භයත්වය හදන්න ඕන. වැඩි කමක් නැහැ. ඒකට අවශ්‍ය කරන තේජස හදන්න පුළුවන්. දැන් ඔබට ඇඟේ එනර්ජි එකක් ශක්තියක් හැදිලා තියෙනවද? සිරීපාද නැගලා බහින්න දැන්. මේ දැන් එහෙම හැදිලා නැහැ. මොකද අපි එහෙම සූදානමකට එනර්ජි එකක් ඇඟේ හදලා නැහැ. බනහලා අර හැමේසරේ වාහනේ හරි බස් එකේ හරි ත්‍රිවිලර එකේ හරි ගෙදර යන්න විතරයි හදාගෙන තියෙන එනර්ජි එක. හැබැයි අපිට අවශ්‍ය වෙනවා යම් කිසි කාලයකදී අපි සිරිපාද නැගින්න ඕන කියලා. මේක සතියකට කලින් වගේ මේක ඇඟට දුන්නට පස්සේ සමහර කටියට දවසිනුත් එක ගන්න පුළුවන්. හැමින් සැරේ මේ මනසේ හැදෙනවා අර ශක්ති විශේෂ. මොකටද? සිරිපාද නැගලා බහින්න ඕන. තියෙන. ගිහිල්ලා ඇවිල්ලා අපි කකුල් පේ මේව කරනවා, පත්තු බඳිනවා, අර මේව කර කර තෙල් ගගා ඉන්නවා ඉතින් කකුල් රුදාවට. හැබැයි ඔබ දැකලා දෙනවා නේද දවස ගානේ සිරිපාද යන පියන් පෝස්ට්මන්, සිරිපාදට ඉන්න පෝස්ට්මන් කෙනෙක් හැමදාම සිරිපාද යනවා. හැමදාම සිරිපාදට බඩු ප්‍රවාහනය කරන මිනිස්සු ඉන්නවා. හැමදාම සිරිපාදේ ඒ මිනිස්සු නැගෙනවා. ඒ මිනිස්සුගේ එනර්ජි එකක් හැදිලා තියෙනවා. හැමදාම සිරිපාදේ නැගලා බලන්න. අපිට පුළුවන්ද? අපි දැන් ඇඟේ හදාගෙන අයියෝ හැමදාම නැගලා බලනවා කියන්නේ ඒ මිනිස්සයා ඉවර ඇති හන්දිපත් නෑ. එයාගේ ඒ ශක්තියින් වැඩෙනවා. ඒ වගේ තමයි පින්නතුනේ මේ නිර්වාණ ධර්මයේ අභියෝගය හඳුනාගන්න. හඳුනාගෙන ඒ අභියෝගයේ හැමින් බාරගන්න. බාරගන්නකොට ඔබ ස්ත්‍රියක් වුවත්, ඔබ පුරුෂයෙක් වුවත්, ඔබ කුඩා ළමයෙක් වුවත්, තරුණ කෙනෙක් වුණත්, මහලු කෙනෙක් වුණත් මහා පුදුම ශක්ති ගුණාංගයක් අවශ්‍ය කරන වීරිය, අවශ්‍ය කරන බලය, අවශ්‍ය කරන ශ්‍රද්ධාව, අවශ්‍ය කරන සිහිය හැමින් 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 ඒව බල සම්පන්න වෙන්න පටන් ගන්නවා. දැන් මොකද්ද මේ කිව්වේ? මේ දරදනු හරකව අල්ලන්න ලනුව අතට ගන්න හැමින් අවශ්‍යතාවය සහ වැදගත්කම කියන එක තේරෙනකොට තමන්ගේ අර ශක්තියින් වැඩෙනවා. ඊට පස්සේ තමන්ට පුළුවන්කම ලැබෙනවා. දවසක මං ඒ හරකව බැඳලා තිබ්බා. මට මතකයි මම ධර්මය තේරුම් ගත්ත දවසේ මට ඇත්තටම මඟ පෙන්නු පිරිසක් හිටියා. ඒක මහත්මයෙකුයි නෝන මහත්මයෙකුයි තමයි මේ මඟ පෙන්වීම කරේ. මෙන්න මෙහෙම ඔබ වහන්සේ වගේම දර්ශනයක් දගෙන ධර්මයක් දර්ශනයක් දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් අහන්න කියලා. ඒ ද අවබෝධ කරගත්ත දවසේ මම මට අර මඟ පෙන්වු අයට කෝල් කරලා කිව්වේ මෙන්න මෙහෙමයි. මම උන්ට කිව්වේ මම බණ ඇසීම අවසන් කළා කියලා. බණ අහන එක නතර කළා. يعني අහන්නේ නැහැ කියන එක නෙමෙයි, දැනුත් අහනවා. නමුත් ඒක තේරෙන විදිහට කෙනෙකුට කියන්නේ එහෙමයි. බණ අහන එක අවසන් කළා, නතර කළා. එතකොට ඒ මහත්මිය කතා කරේ කතා කරා, ඇයි ස්වාමීන් වහන්සේට එතන හොඳ නැද්ද? තේරෙන්නේ නැද්ද කියලා ඇහුවා. බලනකොට ඒ ගැත්තන්ටත් ඒ අවබෝධය ඇවිල්ලා නැහැ තාම. මට මඟ පෙන්නුවට ඒ අවබෝධය ඇවිල්ලා නැහැ. නෑ නෑ, මං කිව්වා හොඳ වැඩි නිසා මං කිව්වේ බණ අහලා නතර කරා කියලා. ඒ කියන්නේ අවබෝධ වුණාද අමුතුරට? ඔව්, මං ඒක අවබෝධ කරගත්තා. දැන් අද ඉඳලා බණ අහන එක නතර කරා. දැන් බණ කියන එක මං පටන් ගත්තා. අහන එක නතර කරා, දැන් කියන එක පටන් ගත්තා. අනේ ඉක්මනින්ම කට්ටියක් එකතු වෙලා වහාම මේ කුණුදුල් දරුවාව දකින්න. කුණුදුල් දරුවාව දකින්න ඉක්මනින් ආව වාහන කාර් කීපයක්ම දඩිබිඩි ගාලා දුවගෙන ආවා. එහෙල හරි ආසයි බලන්න මේ නැවුම් අවබෝධයට පත් වෙච්ච සාමීන් වහන්සේ. නැසේ දේශනා රාසියක් එහෙම කළා. ඉතින් අවබෝධ වෙන්නේ සමහර අයට. ඇයි හේතුව? ඕනට වැඩි ශ්‍රද්ධාවන්ත අපේ බෞද්ධයෝ ඉන්නෝ නේද? ඒගොල්ලන්ටත් බෑ මේක තේරුම් ගන්න. ඕනට වැඩි සටකපට දෙන හැමදිස්සෙම ධර්මයේ පිළිබඳව අවඥාවෙන් දකින අය ඉන්නෝනේ සමහර මහත්තුරු වාගේ. පන්සල කෙරෙහි, ධර්මයේ කෙරෙහි සමහර අන්‍යාගමිකයෝ වගේ. පහත් කොට සලකනවා, අවඥාවෙන් දකිනවා, නිෂ්ඵල දෙයක් හැටියට දකිනවා. ඒ ඇටත් බෑ. දැන් බලන්න දෙපැත්තටම බෑ. ඉතාම ශ්‍රද්ධාව බැතිමත් භාවයේ බැති භාවයේ දින කෙනාට මේක දකින්නත් බෑ. අවඥාවෙන් දකින කෙනාට දකින්නත් බෑ. හරි මධ්‍යස්ත භාවයක ඉන්න අයට මේක දකින්න පුළුවන්. එයා ධර්මයේ විතරයි හොයන්නේ. දැන් මෙහෙට පන්සලට ආවම සමහර අය හොයන්නේ පන්සලේ හතර මුල්ල. ඉතින් මං අහන්නේ මේ හතර මුල්ල මොකටද? ධර්මයේ හොයන්නේ නෑ, මේ ධර්මයේ බලන්නේ. ඒති හතර මුල්ල හොයලා නිවන් දකින්න බෑ. ඒති ඉතින් අපි බණ අහන්න ගියත් අපි බලන්නේ ඒ කෙනාට ගේ ඒ ධර්මය මම දේශනා කරන ඒ මට උගන්වන දේ කියලා දෙන දේ හරිද කියන එක විතරයි. සමහර අය කියනවා මේ ඔය මහත්මයා ඔය බණ කිව්වට ඔයාගේ ඔය දෙවෙනි කසාදේ. ඉතින් මට ඒ දෙවෙනි කසාදේ බැන්න දාවෙනි එක තිබ්බම මටම මං අහන දෙයට උත්තරේ දෙන්න ඕන. එච්චරයි. ඒ නිසා අහන්නේ ඇයි ඔය දෙවෙනි කසාදේ ඔය මිනිස්සයා ඒ පළවෙනි ගෑණි ගහලා ඉන්නවල තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක වැඩක් නැහැ. ඒක රදාල දෙයක් නැහැ. කාගරි හාමුදුරු කෙනෙක්ගේ බණක් අහන්න ගියාම ඔය හාමුදුරන්ට අර ගෑනුල මේකේ ප්‍රශ්නයක් ඇවිල්ලා හරි කචල් වුණානේ මෙතන. මාගේ ඉතින් මටමකෝ මං අහන මගේ ප්‍රශ්නේ මම අහන්නේ. ඕක ඉතින් අපිට විතර නෙවෙයි බුදු හාමුදුරන්ට කාටත් තිබ්බනේ නේ. සුන්දරී පරිබ්බාජිකාව, චින්ජිමානිකාව, ඒ මාගන්ධිය ඈ ඔයගොල්ලෝ කට්ටිය නොකුත් නොයකුත් හේතු නිසා ආවනේ රස දෙබ්බා. ඒකේ අදාළත් යන්නේ මේ ධර්මය පිළිබඳව. අනිත් එක බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව මේ දේශනා කර ආනන්ද හාමුදුරුව අවසානයේ අහනවා, ස්වාමීනි මේක ගිහි ජීවිතයේ ඉඳගෙන බැරිද අවබෝධ කරන්න? ආනන්දේ පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ, පුළුවන්. හැබැයි පැවිදි වුණොත් ඉක්මන් කිව්වා. ඒ කාලේ හැටියට ඉක්මන් කියලා කිව්වේ. ඒකට හේතුව අපිට තිබුණේ නැහැ මේ පහසුකම් එකක්වත්. බුදුරජාණන් වහන්සේ පස්සෙන්ම යන්න ඕන බණ අහන්න නම් ternary පස්සෙන් ගියේ නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගේ පස්සෙන් ගියේ නැත්නම් අහන්න විදියක් නැහැ කෝ. තිබ්බද මොබයිල් ෆෝන් එක? කෝ තිබ්බද මේ පෙන් ඩ්‍රයිව් එක, කම්පියුටර් එක, ලැප්ටොප් එක, රේඩියෝ එක, ඈ ස්කයිප් එක, Facebook live තිබ්බද? මේ 80 ගණන් වලින් පස්සේ මේ ඔක්කොම එන්න පටන් ගත්තේ 1980 ගණන් වලින් පස්සේදී 50 ගණන් මේ 70 ගණන් වල ඒ වගේ ආරම්භ වෙච්ච දේවල් නේ. ඔය මොකක්වත් තිබ්බේ නැහැ. අන්තන් තිබ්බේ අර මේ කොළ ගෑල්ලක ලියලා මොනවා හරි යවන පිටපතක් වගේ දෙයක් පමණයි. අසුන් පතක් විතරයි. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දැන් මහණෙන්න තුටි පස්සේ යන්න බෑනේ. ඉතින් ඒ නිසා තමයි ඔය මේ සීළු දෙනා ඇවිල්ලා යසෝදරාවිය, මහා ප්‍රජාපති ගෞතමී ඒවා ඇවිල්ලා ඒගොල්ලෝ මහණ වෙන්න කල්පනා කරේත් ඒකයි. නැතුව බණ අහන ක්‍රමයක් නැහැ. බුදුහාමුදුරුව වට කරගන්නම ඕන, උගුර කැඩෙනකම් බණ කියන්නම ඕන, ටේප් එකක් නැහැ. මේක අවබෝධ කරගන්න පුළුවන් කොතන සිටියත් මේක අවබෝධ කරගන්න පුළුවන්, ගිහි අයට අවබෝධ කරගන්න පුළුවන්. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. නෝනට මහත්යේ කිටියත් එකයි නැතත් එකයි. මහත්යට නෝනලා එක්කෙනෙක් කිටියත් එකයි දුසිමක් කිටියත් එකයි. ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න පුළුවන්. මොකද හේතුව අර උපාලි සෙනවියා මේ ඇවිල්ලා දකින්නෙත් ඒ වගේ. මම හිතන්නේ උපාලි කියලා සෙනවියෙකුත් හිටියා. රජ අර රජ සම්පත් මේ යුද්ධකින් දිනලා රාජ්‍ය සම්පත් විඳින්න දුන්නාම ඔහු බොහොම ආදරය කරපු නාටිකාංගනාව ක්ලාන්තේ දාලා හදවත පැහැලා වැටුනට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ බලන්න ඇවිල්ලා බණ අහලා වෙරිමර ගාති නිවන් දැක්කා. රහත්තු වෙරි පිට රහත් වෙච්චා ඉන්නවද? එතකොට වෙරි වීම ප්‍රශ්නයක්ද? වෙරි ගන්නට වුණාම නිවන් දකින්නත් පුළුවන්. වෙරි වැඩි වුණාම තමයි සිහිය සම්පූර්ණයෙන් නැති වෙන්නේ. සමහර වෙලාවට අර වෙරි කොච්චර ගන්න එද්දිත් එයාට සිහිය අවදි කරගන්න ශක්තිය තියෙනවා. ඒ ඇයිට නිවන් දකින්න පුළුවන්. එතකොට වෙරි වීමේ ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි මොනෝ උනත් ධර්මයේ දැක්කට පස්සේ ඒගොල්ලෝ ළඟ තියෙන ආධාර්මික බලයන් නැති වෙලා යනවම තමයි. වෙරි වෙන අය වෙරි වෙන්නේ යන්නේ. දුසිල් අය දුසිල් වෙන්නේ යන්නේ. අඟුලිමාල වගේ යක්කු දැක්කත් ඒ යක්ෂය වගේ මිනිස්සුයෝ දැක්කත් ඒගොල්ලෝ ඊට පස්සේ ආයේ මිනිසුන්ට හිරිහැර කරන්න යන්නේ නෑ. ඒ වගේ අයට දකින්න බැරි කමක් නෑ. හැබැයි දකින්න බැරි අය ඉන්නවා. කවුද? ආනන්තරයේ පාප කර්ම කරපු අය. අජාසත්ත දැක්කේ නෑනේ නේ. අජාසත්ත පැහැදිලිවම දකින්න පුළුවන් කෙනෙක්. නිවන් දකින්න හේතු සම්පත්ති පිච්ච කෙනෙක්. පාප මිත්‍ර සේවනයේට ගියා, මග වරදුනා, දේවදත්ත එක්ක එකතු වුණා. බුදුබණ කොච්චර ඇහුවත් මොකක්ද දෙන්නේ හිතට? තාත්තට වද තුන්නු විදිය. තාත්තා හරිය අවහිංසාවාදී, හරීම කාරණු හරිය නිමිච්ච, සෝවාන් මාර්ගඵලයේ නවදි වෙච්ච උත්තරීතර මනුෂ්‍ය රත්නයක්, ආර්ය ශ්‍රාවකේ. ඒ තිබුණු අවිහිංසාවාදී ගතියට, ඒ කාරුණික ගතිය, ඔය රජකම දුන්නට ආයෝක උදුරගන්නේ ඕක නැති කරලම දාන්න ඕන කියලා දේවදත්ත කියපු බහඳ නැති කරා. ඒ පාප කර්ම එයාට මතක් වෙනවා. ඒ කියන්නේ ආනන්තරය කියලා කියන අත්හරින්න බෑ, අමතක කරන්න බෑ. අමතක කරන්න බැරි පව් තියනවද කියලා බලන්න ඔබේ ජීවිතේ. එහෙම දේවල් නැතුවදනේ බොහොම හොඳයි. අමතක කරන්න බැරි පවක් නැහැ කියලා කියන්නේ ලොකු පිනක්. අමතක කරන්න බැරි පවක් තියෙන නම් ඇවිල්ලා කියන්න, මම පොඩ්ඩක් ඒක ගැන හිතලා උපදේශයක් හරි දෙන්න. පොඩ්ඩක් අමතක කරගන්න. සමහර දේවල් තියෙනවා සමහර අයට. අමතක කරන්න බැරි පව් තියෙනවා. ලොකු පාප කර්ම අමතක කරන්න බෑ. ඒ වගේම දිගින් දිගට කරන ලද සත්ව හිංසා, සත්ව ඝාතන වුණත් දිගින් දිගට කරපු අයට අමතක කරන්න බෑ. එහෙම දේවල් තියෙනවා. ඒවයින් හට ගන්නා වූ දැවීම්, පිච්චීම්, වේදනා ඔවුන්ට තියෙනවා. එහෙමනම් මේ සංස්කාර පොදියක් අපේ මනස. ශබ්ද ගොඩක් කියන්නේ ඒකට. සංස්කාර ගොඩකට තමයි ශබ්ද ගොඩක්. මේ සංස්කාරකයන්ගේ සංසිඳීම තුළින් නිරෝධය, නිවන සාක්ෂාත් වෙනවා. එහෙමනම් අපි මේ මොනවද සංසිඳවන්නේ? සංස්කාරකයන් සංසිඳ. මොනවද? වචනයෙන් හටගන්න. මේ අපිට පිටින් ඇහෙන වචනයෙන් තමයි ගොඩක් වෙලාවට මේ වචී සංකාරය හටගන්නේ. වජේ සංකාර කොච්චර තියෙනවද? ඒව තමයි ඔබ තුල හඬ රැව් පිළි රැව් දෙන්නේ. ඒ හඬ නිකම්ම නිකම් වචන නෙමෙයි, දෘෂ්ටිගත වචන. ඥාන සම්පයුත්ත නෙමෙයි, ඥාන විපයුත්ත, දෘෂ්ටිගත වචන තියෙන්නේ. ඒක හරි ඉක්මනින් ක්‍රියාත්මක වෙන දෙයක් නිසා ඔබට එච්චර ඒක තේරුමක් නැහැ. හොඳින් බලන්න. හරි ඉක්මනින් සිද්ධ වෙන්නේ ඒක. ඒ සංස්කාරයෙන්මයි අවදියක් සිද්ධ වෙන්නේ මේ මොහොතේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කතා කරනකොට ඔබ සිංහල බස දන්නා බැවින් සිංහල බසේ ඒ ධ්වනිය ශබ්දය හොඳින් දන්නා බැවින් බොහොම ඉක්මනින් සිංහල බසට කම්පණය වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ ස්වරය ඔස්සේ ඔබ කම්පණය වෙනවා. ඒක මෘදු ලෙස කම්පනයක් වෙන්න පුළුවන්, සෞම්‍ය ලෙස, ශාන්ත ලෙස කම්පනයක් වෙන්න පුළුවන්. සැර පරුෂ වචනයක් කතා කරොත් සැර පරුෂ විදියට ඇති කරන කම්පනයක් වෙන්න පුළුවන්. සබ්බ්‍ය වූ වචනයක් කතා කරොත් සබ්බ්‍ය කම්පනයක් වෙන්න පුළුවන්. අසබ්බ්‍ය වූ වචනයක් කතා කරොත් අසබ්බ්‍ය වචනයක් වෙන්න පුළුවන්. ඔය පොඩි කාලේ පොඩි ළමයින්ට එහෙම මෙහෙන් කොයින් හරි කුණු හර්ප එහෙම ඇහෙනවා. පොඩි ළමයි ඇවිල්ලා ගෙදර කියනවද නැද්ද? මහ දෙනක මැද්ද කියනවා. ඇයි ඒ? එයා ඒ වචනේ කම්පන තරංගේ දන්නේ නැහැ. අපිටත් ඕ වෙලා තියෙන අවුරුදු 7 8 කවුරු හරි කුණු හර්ප කියවම අපි ඕ ඇවිල්ලා කියලා තියෙනවා. ගොඩාක් අයට ඔය සිද්ධිය වෙලා තියෙනවා. එයා ඒ කම්පන වේගය දන්නේ නැහැ. ඒ ළමයට ඒකේ හොදක්වත් නරකක්වත් මොකක්වත් නැහැ. අපිට හරි කම්පන වේගයක් තිබුණා. ඊට පස්සේ තමයි ළමයාත් දන්නේ මේක නොකිය යුතු වචනයක්. ඊළඟට එයාට මේක කියලා දෙන්න වෙනවා, මේකේ වචනේ මේකයි කියලා. ඇත්ත වශයෙන්ම අපිට සමාජයෙන් අපිට කුණු හරුප ඉගෙනනවා. උදේ මෙන්න කුණු හරුප කියන්නේ මේවා කියලා ඉගෙනනවා. බලකින්න හරි කියන්න හරි දෙකටම උගන්වන්න වෙනවා. සමාජය විසින් තමයි නරකත් අපිට ඉගෙනනවා, හොඳත් අපිට ඉගෙනනවා. දැන් අපිට කරන්න තියෙන්නේ නරකත් අයින් කරලා හොඳත් අයින් කරන්න. ඇයි අපි හොඳ අයින් කරන්න ඕනේ? හැම ලස්සන මලක්ම තමයි අවලස්සන වෙලා පරවෙන්නේ. හැම ලස්සන ශරීරයක්ම තමයි වයසට ගිහිල්ලා දත් ඇරිලා අවලස්සන වෙලා වැහැරෙන්නේ. එතකොට මේ ලෝකේ හොඳයි කියලා ගන්න දේම තමයි නරකයි බවට පරිවර්තනය වෙන්නේ. එහෙම නැතුව නරකයි කියලා දෙයක් ලෝකෙ පරිවර්තනය වෙලා නැහැ, හොඳයි කියලා ගත්ත දේ තමයි නරකයි කියලා පරිවර්තනය වෙන්නේ. එහෙනම් මොනවද තියෙන්නේ මේ සංස්කාරවල කම්පණය? ඔබ මම 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 බවට පරිවර්තනය වෙන තරමට ඔබේ කම්පණය වැඩි. මම 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 කියන ස්වභාවයෙන් වළකින තරමට ඔබේ කම්පණය අඩුයි. තේරුණානේ? මම මම කියන ස්වභාවයට එන තරමට ඔබේ කම්පණය වැඩි. මේ බලන්න. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මානස්ස. මම මම කියන ස්වභාවයට එන්න 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 මඤ්ඤමාන සූත්‍රය සංයුත්ත නිකායේ 3 කන්දක වගේ තියෙන්නේ. මම මම කියන ස්වභාවයට එනකොට බද්දෝ මානස්ස, මායයට ඔබ බැඳෙනවා කියන සසර කියන එකට නෙමෙයි මායය කියන්නේ නේ, දුකට කියන කතන්දරයක් මේ. මායය කියන්නේ ඒක, සසර කියන එකට, දුකට කියන එකට, පැවැත්මට කියන දෙයක් තමයි මාර. මාරු බද්දෝ මානස්ස, බන්ධනේ වෙනවා, එකතු වෙනවා. එහෙනම් ඔබ හැම මොහොතකම මතක තියාගන්න මම 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 කියන ගුණයට ඔබේ මනස ඔබ බන්ධනවද සකසනවද? ඔබ වෙන කෙනෙකුට නෙමේ, බුදුහාමුදුරන්ට නෙමේ සරණං ගච්ඡාමි කිව්වට ඒ මොහොත බැඳෙන්නේ මාරයට. බද්දෝ මානස්ස අමඤ්ඤමානෝ, ඒ කියන්නේ මමත්වයෙන් තොරේ ගුණය. අමඤ්ඤමානේ කියන්නේ මමත්වේ මානයක් ගන්නෙ නැතුව, මමත්වේ ස්වરૂපයක් කෝණයක් ගන්නෙ නැතුව අමඤ්ඤමාන. මුත්තු නිදහස් වෙනවා. පාපි මතෝති, මේ පාපයාගෙන් නිදහස් වෙනවා, මාරයාගෙන් නිදහස් වෙනවා. පාපය කියලා කියන්නේ මමත්වය. පාපය කියන එකේ තව එකක් වචනයක් තමයි දැවීම. පාපය අඳුනගන්නේ කොහොමද? දැවීමෙන්, පිච්චීමෙන්. පිච්චෙනවා නම් එය පාපය, තාපය, දැවීම. හදයන් පුනාතීති පුඤ්ඤං, හදවතේ පිනා යෑම පින. එතකොට දැවීම පාපය, දැවීම පාපය, පිනා යෑම පින, ප්‍රසාදේ පින. බලන්න තව ඉදිරියටත් ඔබ බුදුරජාණන් වහන්සේට බැඳෙනවද, මාරයට බැඳෙනවද? අමඤ්ඤමානයට බැඳෙනවද, මඤ්ඤමානයට බැඳෙනවද? මෙච්චර කාලයක් බඳු 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 හිටියේ කාටද? මඤ්ඤමානේ නේද? ලෝකෙම බැඳෙන්නේ කොහාටද? ඕන මිනිස්සෙක් ළඟට ගිහිල්ලා මිනිස්සයා දිනන්න හරි ලේසි. මොකද්ද කරන්න තියෙන්නේ? ඔබ හරි. ඇත්තට කියන්න තියෙන්නේ ඔබ හරි. නියමයි. මම නෙවෙරදි. කිවණ හරි. ඇත්තයි. මට මතකයි එක මිනිස්සෙක් එක දවසක් ලොකු තර්කයක් දාගෙන ආවා. මට තේරුණා මෙයාගේ හරි තර්කය හරි ප්‍රබලයි, නතර කරන්න බෑ. නිකන් හරියට මේ බූමෙන්ඩල් කුණුකන්දන ආයයන්න ගියා වගේ තමයි මේ කියලා. මම දැනගත්තා. දැනගත්තාම මම එතුමට කිව්ව දේ එකම එක වචනයකින් එයාව ටක් ගල නිහඬ කෙරෙව. කොහොමද? මට වඩා ඔබ ඔබතුමා ඥානවන්තයි. මේ යාට තිබුණ හීනමානය. එයා දන්නවා මට වඩා කියලා කියන්න උසහාය නෙමෙයිද තිබුණේ. මම උට කියනවා මට වඩා ඔබතුමා ඥානවන්තයි. අරකින් ලොක්ුණා, ලොක් වෙලා මිනිස්සෙට කට ඇරගෙන බැරි වුණානේ. එයා යුද්ධ කළා, සටන් කළා, ගන්න හදපු දේ ඉරි තලනකොටම කන්ද මං එක්වණීම කිව්වා. නායයන්න තමයි හදන්නේ කියලා. මට වඩා ඔබතුමා ඥානවන්තයි. නැත්නම් අර කන්ද එනෝනේ මගේ ඇඟට. ලොක් වෙනවා. ගෙදර වුණත් එහෙමයි. ස්වාමි දියණිය කෑගෙන කෑගහගෙන එනවනම් ඔබ හරි කියලා කියන ටොක් ගන්න නැතන. පස්සේ වෙලාව වැරදි නම් ඒක තේරුම් කරලා දෙන්න. ඔබ හරි කියලා කියන්නේ හරි හරි. මහත්ය වුණත් දිගට කියෝගෙන 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 එනවනම් වැරදි වෙච්ච වෙලාවට හරි කියලා දෙන්න ඔබ හරි. පස්සේ වැරද්ද තේරුම් කරලා දෙන්න. දැනට හරි. දැනට හරි. මොකද මේක පාලනය කර ගන්න ඕන. දැන් ඔය සෙනග මැද්දේ හරි මේ මගුල් ගෙදර කමනවා හරි ප්‍රශ්නයක් වෙලත් ගෝරියක් යන්න ගියොත් එහෙම ඔය වැඩේ කරනවා. හරි 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 යන් යන් දැන් යන් එක්කෝ කියලා හරි මොකක් හරි එකක් හදනවා. එයාගේ කැමැත්තට ඉඩ දෙනවා. මොකද දන්නෝ එයා මේ හරි කියන නැතුව වැඩේ හරියන්නේ නැහැ කියලා. ඒක ගෙදර ගියාට පස්සේ තමයි අල්ලගන්නේ. ඒ නිසා මේ මඤ්ඤමානේ හැමෝම ඉන්න නිසා එයාට ඕන මොකද? ඔබ හරි. මම හරි. ඕනම කෙනෙක්ගේ වැඩ කරන්නේ මම හරි කියලා. මම හරි. ලෝකේ වැරදිම මම. මමත්වය කියන්නේ වැරදි සමූහයක එකතුවක්. වැරදි ගොඩක් එකතු වුණාට පස්සේ අර කුණු ගොඩක් එකතු වුණාම කුණු කන්ද කියනවනේ. වැරදි ගොඩක් එකතු වුණාට පස්සේ ඒ කන්දට කියන නම තමයි මම. මමත්වයේ කුණු කන්ද. වැරදි ගොඩක එකමුතු වුණු රාශියකට තමයි මම කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ තියෙන ලොකුම ගඳ ගහන කුණු කන්ද මම. ලොකුම වැරදි ගොඩ මම. සසර දුකට පත් කරන, පීඩාවට පත් කරන මම. ඒත් ඉතින් මිනිස්සු ඇයි මේ මමටම බැඳෙන්නේ? මමේ ස්වභාවය තමයි දුක සංගවලා සැප පෙන්නන ගතියක් තියෙනවා. මමේ ස්වභාවය ඉතින් උපමා කළා සර්පයාගේ වලිගි වගේ කියලානේ උපමා කළේ. ඇයි? සර්පයාගේ වලිගි ලස්සනයි. චූටියට අවසන් වෙලා ලස්සන ලස්සන රේඛා තියෙනවා. ඒකේ විස දල නැහැ. ඒකේ විස නැහැ. ඉතින් හැමෝම ගිහිල්ලා වලිගෙන් අල්ලනවා. වලිගෙන් ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? ආන් ඉස්සරහ තියෙන අර දත් සහිත විසකුරු නයා හරි සර්පයා හරි පිටිපස්සට හැරෙනවා. හැරිච්ච ගමන් දෂ්ට කරනවා. මේ ලෝකේ හැම මිනිහෙක්ම ගිහිල්ලා කරන්නේ මේ සැප විඳින්න කියලා සර්පයාගේ වලිගෙන් අල්ලන එකනේ. ඒ සාපි මුළු ලෝකෙටම මතක් කරන මේ වලිගෙන් අල්ලන එක නතර කරා. වලිගෙන් ඇල්ලුවට පස්සේ දුක එනවා. දැන් මේ දුක් විඳින මිනිස්සුන්ගෙන් අහුවාම ඔබ ඇයි මෙච්චර මහන්සි වුණේ, දුක් විඳින්නේ, කැප වුණේ, මොනවද ඔබේ බලාපොරොත්තු වුණේ සැප විඳින්න? ඒත් සැප විඳිනවද? නෑ, ඒවන් දුක් විඳිනවා, පීඩා විඳිනවා. ඇයි පීඩා විඳින්නේ? අර සර්පයා ඇවිල්ලා දෂ්ට කළා. සමහර අයට තාම සර්පයා ඇවිල්ලා හරියට දෂ්ට කළා නෑ. ඒ නිසා ඒගොල්ලෝගේ ප්‍රීතිය මේ වගේ හැලිය උතුරන තෙක් කකුලුව දිය කෙලියේ. එයන් තාම හැලිය තාම රත් වෙලා නැහැ. පොඩ්ඩක් රත් වෙනකොට ඒගොල්ලන්ට දැනේ සර්පයා තාම ඇවිල්ලා නැහැ. අතර දෂ්ට කරන ගාන දෂ්ට කරපු ගමන් තමයි දැනෙන්නේ. නමුත් මේ ප්‍රඥාව තියෙන උත්තමය මේක දැනගෙන වේලාසනේ එතනින් පණිනවා. නමුත් ප්‍රඥාව නැත්නම් පණ්ඩිතයෝ අතහැර යන තැන මෝඩයෝ පිළුම් ගහනවා කියන වචනයක් අපි අහලා තියෙනවා. පඬිවරු අතහැරලා දාලා යන තැන මෝඩයෝ පිළුම් ගහනවලු. තේරෙන්නේ? දැන් අපේ ඉන්න නේද මැති ඇමතුවරු වගේ අය බලමානෙන් මමත්වයෙන් සාඩම්බරකමින් ඉදිමිච්ච අය. බලන්න ගිහිල්ලා අපේ මැතිතුමා, අපේ මැතිතුමා කියලා පොඩි වරුණාවක් දාන්න බලන්න. කපටි අය ගිහිල්ලා ඉස්සෙල්ලම කරන්නේ ඒක තමයි. ගිහිල්ලා යාම උත්තට මුරුංගත්ති තියලා වර්ණා කරනවා. වර්ණා කළාට පස්සේ කියන්න ඊට පස්සේ කියන්න ඕන උදව්ව. ඩඩාස් ගාලා ගලන ඒක ක්‍රමයක් තියෙනවා. වැඩක් කරගන්න ලංකාවේ ඒ තියෙන ඒ ක්‍රමයක්. ඒ තව ක්‍රම තියෙනවා. තව ක්‍රම කියන්නේ ඒවා. මුදල් දුන්නාම වැඩේ කරගන්න පුළුවන්. සමහර අය ඉන්නවා මම දන්නවා මේ ඒ ඇමැති ඇමතුරු ළඟට මේ මහතුරු ගියාට කිසි වැඩක් ගන්න බෑ. නෝනලා යන්න ඕන. නෝනලා ගියාම වැඩේ කරලා දෙසුඩක් ගන්න. මම දන්නේ විශේෂයෙන් කාන්තාවට අර ලේඩි ස්ට්‍රෙස්ට් කියනවා නේ, ඒ වගේ අර කාන්තාවට ප්‍රමුඛස්ථානය ලබා දීමවා කියන කාරණේ පදනම් වෙලා වෙන්නේ ඉතින්. ඒ කියන්නේ මමත්වය තමයි ඒගොල්ලන්ගේ තියෙන මමත්වයේ ආස්වාදය වෙන්නත් පුළුවන්. තමන්ගේ මමත් ඒ මඤ්ඤමානේ තියෙන ආ වූ ස්වરૂප ලක්ෂණ චරිත එක එක විදහාපාන එක එක වෙලාවට ඒක තමයි තියෙන්නේ. මේක කාලඟක් තියෙනවා. ඒ නිසා තමාගේම මනස තමාම ලේබල් කරගන්න ඕන. පලිබෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ඔක ලේබල් ගහලා නැහනේ. දැන් වස බෝතල් වල එනකොට ගාලා තියනවා නේද? පලිගෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ඒ වගේම ඔය මැසි මදුරු නැති කරන ඒවටත් බෝතල් වලත් ගහලා තියනවා. ඉතින් එවැනි මනසක් තියෙන මිනිස්සු අනිවාර්යයෙන්ම පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේශමේ පරිහරණය කරන්න තමයි. පුතඥේ දැක්කහම මට පේන්නේ මේක වහා ඇවිලෙන සුළුයි. අර තෙල් ටැංකිය පිටිපස්සේ ගහපු එක පේනවා. වසබෝතල් වල ගහලා තියෙන අර පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේශමේ පරිහරණය කරන්නේ ඒකත් පේනවා. ඉස්සරහට කතා කරන කොටත් පේනවා, හැරිලා යන කොටත් පේනවා. මේ මෙහෙම වුණාට මේක මේ අර පත්ුනේ නැති බෝම්බයක් නේද? බෝම්බේ හැට ලස්සනයි, පත් වෙන්නේ නැතුව තියෙනකම්. හරි හීතලයි. හරිෂෝ. ඒ නිසා පුදුන් භාවයේ කියන්නේ පත්ුනේ නැති බෝම්බයක්. පුතඥනගම කියන්නේ පත්ුනේ නැති බෝම්බයක්. මතක් කරන්න බෝම්බ සෙට් එකට බෝම්බේ අයින් කරගන්න. මෙතන ඉන්න අය නිකන් බෝම්බ නෙමෙයි කියලා හිතාගෙන ඉන්න එපා. මෙතන ඉන්නේ බෝම්බ තමයි. කොහෙන් හරි අවුලවන්න පුළුවන් නම් අවුලුවා. බෝම්බ ඒක තමයි හැටි. ඒක තේරුම් ගන්න ඔබ ළඟ ඒ බෝම්බේ තියෙනවා කියලා. ඒක තේරුම් ගත්තේ නැති වුණොත් බෝම්බේ අයින් කරගන්න හම්බ වෙන්නේ නෑ. තමන් බෝම්බයක් නෙමෙයි කියලා තේරුම් ගත්තොත් එයා බෝම්බේ අයින් කරන්නේ නෑනේ. පිළිගන්න ඉස්සෙල්ලා ඕ මම පිළිගන්න මගේ බෝම්බයක් කියලා. මහත්තයාරි ඊට පස්සේ කිව්වා ඔයා හරි බෝම්බයක් නේ කිව්වොත් කියන්න. ඔව් ඇත්ත තමයි මම බෝම්බයක් ආමතුරුවත් කිව්වා. මම මේ බෝම්බේ අයින් කරන්නේ බලන්නේ. හරි බෝම්බයක් තමයි. ඇත්ත තමයි. හැබැයි ඉතින් ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මගේ බෝම්බේ දැක්කට ඔයා තාම ඔයාගේ බෝම්බේ දැක්කේ නැති එක කියන්නේ. එයාගේ බෝම්බේ දැක්කේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ බෝම්බේ නම් මම දැකලා තියෙන, මම මේ බෝම්බේ අයින් කරගන්න උත්සාහ කරන්නේ. ඔයාගේ බෝම්බෙත් ඔයා බලා ගන්න, තේරුම් ගන්න, බණ අහන්න. එහෙමනම් අපි මාරයා සරණ යනවද, බුදුරජාණන් වහන්සේ සරණ යනවද, මඤ්ඤමානයට යනවද, අමඤ්ඤමානයට යනවද, පාපී මාරයාගෙන් ගැලවෙනවද, පාපී මාරයාට එකතු වෙනවද? මෙන්න මේ සිහිය තමයි තියෙන්න ඕන. අකුසලයේ දුරු කරන කුසලයේ වඩන, ලැබූ කුසලයේ තව තවත් වඩන, නොලැබූ කුසල් ධර්ම තව තව එකතු කරන බලය තියෙන්නේ මෙතන. සතර සම්ප්‍රදාන වීර්යය තියෙන්නේ මෙතන. පාපේ හරි ආස්වාදනීයයි. මනසට ওই පිච්චෙන ගතිය තමයි මිනිස්සු ගොඩාක් ආස්වාදනීය කරගෙන තියෙන්නේ. පිච්චිල්ල മനසි පුරුදු කරන කෙනෙකුට ආස්වාදනීය බවට පත් වෙන්නේ හරි දෙයද වැරදි දෙයද? වැරදි දේ තමයි ආස්වාදනීය. දැන් බලන්න වැරදි දේවල්නේ කරන්නේ. වැරදි කියලා හිතන දේ තමයි ආස්වාදනීය. ඒක තමයි ස්වභාවය. මනස පුච්ච ගන්න කැමති කෙනෙක් කැමති වැරදි කියන දේ හොරෙන් හොරෙන් කරන්න. මිනිස්සුන්ට කිව්වනම් කොළ කැඳගුණෙක් වහ පොලිසියෙන් අල්ලනවා, ඒක ශරීරයට අහිත කරයි මේ කියලා බලන් මිනිස්සු කොළ කැඳ හොරෙන් හදන් බොනවා. පොලිසියෙන් එනවද කියලා බලන්න කිය හොරෙන් කොළ කැඳ බොනවා. ඒක තමයි ස්වභාවය. ඒ පුදුම දෙයක් තියෙනවා. සම්මතයක් තියෙනවා. පිරිසක් හොඳයි කියපු දේ හොඳ විදියට කරන්න පෙළඹෙනවා. තව පිරිසක් නරකයි කියපු දේම කරන්න පෙළඹෙනවා. එහෙම පිරිසක් ඉන්නවා. තව පිරිසක් හොඳයි කිව්වට කරන පිරිසක්වත් නරකයි කිව්වට ප්‍රතික්ෂේප කරන පිරිසක්වත් නොවි විද්‍යාඥයෙක් වගේ හොඳ නරක ගවේෂණය කරන පිරිසක් වෙනවා. හොඳ නරක සත්‍යයේ ආත්මයෙන්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ලෝකේ යන රැල්ලට යන්නේ නැහැ. නරකයි කිව්වම කරන කෙනෙක්වත් හොඳයි කිව්වම කරන කෙනෙක්වත් නෙමෙයි. නොකරන කෙනෙක්වත් නෙමෙයි. එයා හරියට තේරුම් අරගෙන මේ ලෝකයේ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ ලෝකේ තේරුම් අරගෙනද බහුතරයක් මේ ලෝකේ කටයුතු කරන්නේ නැහැ. කිව්වේ මොකද්ද ඒක කරනවා. මේ ගහපලේ දුරු වෙන්න මේ පින්කම කරන්න කියලා කිව්වනම් ඒක කළා. එහෙම කරනවා. සමහර තැන්වල පව් කියනවා, සමහර තැන් පින්වල. ඒක තමයි ඒ කියන දේවල් කරන මිනිස්සු ඉන්නේ. දැන් අපි භාවනා කරන්න ඇවිල්ලත් ඒ ඇතු බලාගෙන ඉන්නේ සමහර වෙලාවට හාමුදුරුව අපිට මොනව හරි කියයි දෙයක්. එතකොට අපි ඒක කරන්න. දැන් ඔබට තේරෙනව නේද ඊට වැඩිය ප්‍රඥාවක් අපිට අවශ්‍යයි කියලා නේ? කියන දේවල් කරන නිකන් ගවයෙක් නෙමෙයි ඕන. ඔටුවෙක් නෙමෙයි ඕන. අශ්වයෙක් නෙමෙයි ඕන. අපිට අවශ්‍යයි දාර්ශනිකයෙක්, මිනිස්සෙක් අවශ්‍යයි. අපිට ඔටුව ඕනේ නැහැ. අපිට ගවයෝ ඕනත් නැහැ. අපිට අශ්වයෝ ඕනත් නැහැ. ඒගොල්ලෝ ඉන්නොත් දෙයක් කිව්වම කිව්වහම හිතලා බලන්න පුළුවන් බුද්ධිය. දාර්ශනිකයන්ගේ ප්‍රකාශන හැමදාමත් ඔබට ඉගෙන ගන්න නෙමෙයි තියෙන්නේ, විමසා දැනගන්න. විමසා දැනගන්නවා කියන්නේ වෙන කෙනෙක්ගෙන් නෙමෙයි, ඒ කරුණ විමසුන් බුද්ධියෙන්, විදර්ශනා බුද්ධියෙන් ගැඹුර බලලා ඒකේ අර්ථය ගොඩනගා ගන්න. තේරුණානේ? අර එක පන්සලක හිටපු කොළුවට කොළුවෙකුට මේ හාමුදුරුව බෙදලා තිබුණලු පිඟානට පලා හත් පොළොකට. පලා පලා අපි හදනවනේ මූරු වෙන්න මැල්ලුම පලා පලා හත් පොළොකට බෙදලා තිබුණලු. කල්පනා කරාලු මේ මොකද කියලා. පලා පල 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 කියන හතරේම කියලා දෙනවා. මේ නම් ඉන්නේක හොඳ නෑ, දැන් යන්න තමයි මට කියලා දෙන්නේ කියලා කොල්ලහණින් ගියා විතරේ. පල හත් පොළොවට බෙදුවා නම් මේ පල පල කියලාම තමයි කියන්නේ කියලා. හැබැයි ඕක කරන්න එපා, ගෙදරක් ඈ. ඒ වගේ අර තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන. එනිසා විමසා දැනගන්න මිසක් තේරුම් ගන්න නෙමෙයි. තේරුම් ගන්න බණ කියන සාමිනවංශලා ඉන්නවා. හරියට සූත්‍රය මවල හදලා එයාම සකසලා එයා පැකින් කරලා දෙනවා, මෙන්න මේක ඔයා තේරුම් ගන්න, මේ විදියට මේක අනුමෝදන් වෙන්න කියලා. එහෙම ඉතින් බිහි වෙන උගතුන් බිහි වෙනවා. දාර්ශනිකයන් බිහි වෙන්නේ නැහැ. දාර්ශනිකයන් බිහි වෙන්නේ චින්තාමය ප්‍රඥාවෙන්. හිතන්න පුරුදු වෙච්ච අය. එක සිද්ධාන්තයකට කැටි කරන්න සමහර අය හිතාගෙන ඉන්නෝ ධර්මය අහලා ඔක්කොම ටික අහලා එක වචනයකට ගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ. සමහර අය කියයි හිත හදා ගන්න තියෙන්නේ. සමහර අය කියයි සිතුවිලි දිහා බලන් ඉන්න තියෙන්නේ. සමහර අය කියයි අනිත්‍යයි කිය කිය ඉන්න තියෙන්නේ. සමහර අය කියයි ඔහි නිකන් ඉන්න තියෙන්නේ බණ අහලා. ඒ ඔක්කොම වැරදි. තේරුණානේ? ඒ ඔක්කොම වැරදි. එහෙම නැයිද සායනාසර මෙච්චර කතාවක් කියන්න ඕනේ නෑනේ. ඒ අදාළ වචනේ කියලා ඉවර කරන්න තිබ්බා. ඔබෙක් තියෙන්නේ මේ අකාලය අතහරින්න, තියෙන්නේ මොකවත් ගණන් ගන්න නැතුව ඉන්න, තියෙන අත්හැරීම විතරයි. එහෙම දෙයක්ද? නෑ. එහෙමනම් බුදු කෙනෙකුටත් ඒක ඉච්ඡර දෙයක් ඕනේ. එක වැකියක් ලියලා බුදු කෙනෙකුට පුළුවන් මේක හැම පැත්තටම ගිහින් කී කියා යන්න කියලා. එහෙම දෙයක් නෙමෙයි. ගොඩනැගිල්ලක් හැදෙන්නේ අර සියල්ල එකතු වීමෙන්. ඊට පස්සේ අපි ඒකට ගියයි කියනවා. ඒ වගේ තමයි විශිෂ්ට දාර්ශනික ඥානයක් ගුණයක් හටගන්නේද මේ කරුණ රාශියෙම තියෙන පරිණතභාවයත් එක්ක අවබෝධයත් එක්ක. ඒ නිසා ඔබ මේ හැම කරුණක්ම අවබෝධ කරගත යුතු ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන හැම කරුණක්ම ඔබට තේරෙන්න ඕන, වැටහෙන්න ඕන, යථා අවබෝධය වෙන්න ඕන. ඊට පස්සේ හැම දෙයක්ම ඔබේ ගේ හදාගන්න කපාගන්න අත්තක් ඉත්තක් ලීයක් බවට පරිවර්තනය වෙනවා, ගඩොලක් බවට පරිවර්තනය වෙනවා. ඔබ තේරුම් ගන්න හැම කරුණක්ම ඔබට නිවන් කියන මේ උතුම් මාලිගය හදාගන්න, ඔබ තේරුම් ගන්න හැම ධර්ම කරුණක්ම ඔබට ගඩොලක් බවට පරිවර්තනය වෙනවා, ලීයක් බවට පරිවර්තනය වෙනවා, සිමෙන්ති වෙලි බවට ඒක පරිවර්තනය වෙනවා. මේක තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකයේ ඉන්නේ ලක්ෂ 10කටත් වඩා අඩු ප්‍රමාණයක්. සමස්ත ලෝකේම මේක මගට එන්නෙත් නැහැ, මේක තේරුම් ගන්නෙත් නැහැ. කෝටියක් විතර මේ වෙනකොට යොමු වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා පරමාර්ථ සත්‍ය අවබෝධය සඳහා. ඒ කෝටි සංඛ්‍යාත ජනකායේ ලක්ෂ 10ක් වගේ සුළු පිරිසක් තේරුම් ගන්න මේක දැඩි කැපවීමක් කරපු අය, අප්‍රතිහත ධෛර්යයක් කරපු අය, ජීවිතයේ පරයා යන ආධ්‍යාත්මික සෙවීමක් කරපු අය. පමණයි මේ සත්‍ය අවබෝධ කරන්නේ. කමක් නැහැ ටික දුරක් හරි ගිහිල්ලා මේ කුසල ශක්තිය වර්ධනය වෙලා තිබුණොත් ඒක කවදක හරි උදව්වක් වෙයි ඔබට නිවන් දකින්න. මොකද මේ දේශනාවක් ඇසීමෙන් ඔබට ඇති කරවන කුසල බලය ඇත්තෙම කියන්න පුළුවන් කටින පින්කමකට වැඩිය අනුහස් තියෙනවා. ලෝකෝත්තර කුසල් බල තියෙනවා. කටින පින්කම් කරපු අය ඉන්නවනේ සමහර ලාට පින්කම් කරලා නිකන් හති විතරයි ඉතුරු වෙන්නේ. හන්දිපත් අමාරුව විතරයි. එහෙම නැත්තම් අර්ග කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා, අතෙන්දි හරියට කිව්වේ නැහැ, මෙතෙන්දි මේක වුණා, කලකිරීමක් හට ගන්නා, අරයාග මේක මෙහෙමයි කියලා උන ප්‍රශ්න. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් මේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියලා කියන්නේ මහණෙනි බුදු කෙනෙකුට සියක් වසක් උපස්ථාන කළාට වඩා වැඩි පිනක් වැඩි කුසලයක් තියෙනවා කියලා මතක් කරනවා. එතකොට ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුව අවුරුදු කීයද උපස්ථාන කරේ? 25යි. 25 වස. එතකොට සියක් වසක් උපස්ථාන කළාටත් වඩා බලයක් ඇති වෙනවා කියනවා. මේක එහෙනම් ඔබට බුදු කෙනෙකුට සියක් වසක් උපස්ථාන කිරීමේ පින අයිති කරගන්න අවස්ථාව ඔන්න තියෙනවා. දැන් ඒකට ලෑස්ති වෙන්න. මොනවද? අමඤ්ඤමානේ ප්‍රගුණ කරන්න. අවසානයේට මමත්වයේ කල්පනා කරනවා මෙන්න මෙහෙම. මායයා කල්පනා කරනවා මෙන්න මෙහෙම. මෙතන හිටියට මට කෑම නැහැ. මේ යකා මට කන්න දෙන්නේ නැහැ. කන්න දෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඕනම කෙනෙක් යනවා. දැන් ඉස්සර බලු කුක්ක වුණත් එහෙමයි. උන්ට කන්න හම්බෙනකොට ඉන්නවා, කන්න ටිකක් හම්බෙන්නේ නැතිවලු කන්න දෙන ගේට්ටුවක් ඉස්සරහට යනවා. මාරයත් එහෙමයි. මෙතන අපි මොනවද ආහාරයට දෙන්නේ? මනෝ සංජේතන ආහාර. මනෝ සංජේතන ආහාර කියලා කිව්වම ඔව පටු විදියට සරලව තේරුම් ගන්න එපා. අපි අර මමත්වයට ගොනු වෙන ගුණාංග ලක්ෂණයක් හේතුවක් නිර්මාණය කරන තැන මොනෝද එතන හටගන්නේ? අර මනෝ සංචේතන ආහාර. ඒ ආහාර දෙනකන් එයා හිටව. මොනව හරි එයාට එල්ලෙන්න පුළුවන් සංස්කාරයක් අපි හදලා දුන්නොත්, පොඩියට හරි කූඩුවක් හදලා දුන්නොත් මමත් ඒ බොහොම ලස්සනට එතන ජීවත් වෙයි. බොහොම ලස්සනට එතන ජීවත් වෙනවා. වැඩි උනේ බොහොම පොඩි සංඥාවක් දුන්න නම් ඇටේ. ධර්මයේ වුණත් සංඛාර කරගත්තොත් ධර්ම සංඛාරයත් ඇති. ඒක සංඛාරයක් කරගන්න නැති වෙන්නේ භාවිතා කරන්න ඕනේ. ධර්ම සංඛාරය කරගත්තොත් ඒකත් ඇති. ඒකෙත් තරදෙනවා. ඊට පස්සේ කියෝ 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 තේරුම් අරාරන් ලියලියා එහෙමයි කී කී යනවා. එච්චරයි. ඒ ධර්ම සංඛාරයක පැටලිලා එයා ඉන්න වෙන දෙයකට කිසිම දෙයකට නෑ. එයා ධර්ම සංඛාරී ඉන්නවා. ඒ ඕනම තැනක අන්තයකට ගියහම ප්‍රශ්න කියලා තේරෙන්නේ ඒකනේ. අර අවිහිංසාවාදී කියන පැත්තට ගිහිල්ලා එක හාමුදුරු කෙනෙක් ඒ අවිහිංසාවාදී ප්‍රගුණ කරගෙන ගිහිල්ලා අවසානයේ ගවඝාතනේ වගේ දේවල් නතර කරන්න කියලා ගිනි තියාගෙන බලා අර දලදා මාලිගාව ඉස්සරහ හාමුදුරු කෙනෙක් පෙට්‍රල් ගහගෙන බලා. එයා තේරුම් ගත්තේ නෑ එයා අර සතුන් මරණයක වළක්වන්න කියලා එයා මිනිහක් මරනවා කියලා මෙතන නේද? තමන් මේ ඉපදුණු ශරීරේ මිනිහක් නේනේ. තමන් විසින් ඒක මිනිහක් මරනවා කියලා එයා දැනගත්තේ නෑ. එතකොට එයා විශාල පව එතන කරගන්නවා. වටිනා මිනිස්සත් මේ නැති කරගන්නවා. එතකොට එතන තියෙන මොකද්ද මේ අන්තගාමී බවයි. එතන උමුතුව තියෙන උමුතු හට ගන්නවා. මේ ලෝකයේ එකම අන්ධ පුහුදුන් උමතු ලෝකයක්ව පවතිනවා. ඒකෙන් නිදහස් වීම සියලුම ප්‍රඥාවන්තයන්ගේ වගකීම. ඒ ධර්මයේ පින්නතුන්ගේ හදවත් තුළට ඇතුල් වෙන්නේ දැනුමක් හැටියට නෙමේ, රිද්මයක් හැටියට, යම්කිසි ගුණයක් හැටියට. ඒ ගුණය තුළ වේදනාවක් නෙමෙයි ඔබට දැනෙන්නේ, අවේදිත බවක්, ඒ කියන්නේ හිස් බවක්, නිදහස් බවක් දැනෙන්න පටන් ගන්න. අසංකාරික බවක් දැනෙන්න පටන් ගන්න. ධර්මය කියලා යමක් ඔබට දැනෙන්න ඕනේ කියලා හිතන්න එපා. ධර්මය කියන්නේ දැනීම් ප්‍රමාණය අඩු කරගෙන යන ප්‍රතිය. දැනෙන්නේ මොනවද? වින්දනනේ දැනෙන්නේ. එතකොට අවේදනා දැනෙනවද? අවේදනා දැනෙන්නේ නැහනේ. එතකොට නිවන දැනගන්න පුළුවන්ද? බෑ, නිවන අවේදිතයිනේ. අවබෝධ කරගීමට අපහසු වූ ධර්මයක්, ගම්භීර වූ ධර්මයක්, විශිෂ්ට වූ ධර්මයක්. කවද මට මේක අවබෝධ වෙයිද කියලා ලිමිට් එකක් නම් දාන්න බැරි ධර්මයක් අවබෝධ කරගත්තොත් කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැතුව, දෙවෙනි වෙන්නේ නැතුව අභිමානෙන් ජීවත් වෙන්න පුළුවන් ධර්මයක්. නැත්තම් ඔබ ඔබේ ආධ්‍යාත්මයට සෙකන්ඩ් වෙලා දෙවෙනි වෙලා ජීවත් වෙනවා, ලෝකයට සෙකන්ඩ් වෙන්න වෙනවා, දෙවෙනි වෙන්න වෙනවා. මම කොහේ ගියත් සකන්නේ නෑ. මොන මහාචාර්යවරයා ආවත්, මොන විද්‍යාඥයා ආවත්, මොන පඬිතයා ආවත්, මොන තරතුරක් තියනවා කිව්වත් මන් දන්නවා මම සකන්නේ නෑ කියලා. ඒකට හේතුව අර සකන් වෙන කෙනා නෑනේ, දෙවෙනි වෙන කෙනා නෑ. ජය පරාජය ඉක්මවා ඉන්න කෙනෙක් කවද්ද සතුටු වෙන්නේ? නේද? ජය පරාජය ඉක්ම වූ කෙනෙක් සතුටු වෙන්නේ නැහැ නේ කවදා? ඇයි? එයා ජය පරාජය ඉක්මවලා ඉන්නේ. ඒක ගැඹුරු තේරෙනවද ඒක? ඒක හරි ගැඹුරු වචනයක් ඒක. හිතන්නවා පොඩි දෙයක් කියන ජය පරාජයනේ මිනිස්සු ළඟ තියෙන්නේ නේද? ජය පරාජය ඉක්මවා කෙනෙක් වාසය කරනවා නම් ඒ මනස මොකද්ද? අන්නේ ලෝකෝත්තර මනසක්. ලෝකයේ මිනිසුන්ගේ පුහුදුන් කතා බහ කිසිවකට වැඩිය පෙනුතුනේ. ඒ කියන්නේ මුළු ලෝකෙම එකතු වෙලා ඉටිපන්දම් battu කරා. හිරු එළියට සමාන කරන්න බෑනේ. ලෝකෙම ගෙවල් වල ලයිට් battu කරා. අහසට හිරුගේ එළිය ලබන්න බෑනේ. ආහන්න ඒ වගේ තමයි. මේ ලෝකයේ ඉක්මවුවට පස්සේ ලෝකයේ මිනිසුන්ගේ දැනුවත්කම උගත්කම හරියට අර නිකන් මහ පොළොවේ පත්තු කරන ලයිට් වගේ ටිපන්දන් වගේ. ඒක යංගිස එළියක් තියෙනව නැත්තේ නැහැ. නමුත් බුද්ධෝ සූර්යෝ තමෝනෝ බුදුරජාණන් වහන්සේ අහසේ පායන හිරුමෙන් ආලෝකමත්. හිරුමෙන් ආලෝකමත් ආලෝකයක් ඒ ගුණය තුළ ඒ ඥානය තුළ ඒ ලෝකෝත්තර දර්ශනය තුළ පිහිටනවා. ඒ නිසා ඔබ සංග්‍රාමය ආරම්භ කරන්න කැප වෙන්න නික්මෙන්න මමත්වයේ එළවෙන සරණට ඔබ ළඟ ඉන්නේ ත්‍රස්තවාදියා. හොඳින් විමසිල්ලෙන් හොයාගන්න. හොයලා ආව කණෙන් ඇදලා කොණ්ඩෙන් හරි අල්ලලා කොයින් හරි අල්ලලා එළියට ඇදලා දාන්න. මම හොයනවා මේ ලෝකේ ඉන්න ලොකුම හොරා. කවුද? මම කියලා ගන්නෙ ආන්න එයා තමයි ලෝකේ ඉන්න ලොකුම හොරා, ලොකුම මැජික් කාරයා, ලොකුම මුලා කරන්න. සක්විතලා ඔය කළු කඩ මුදලා ලීලා එහෙ මේ රවට්ටපු රැවටිලි නෙමෙයි මේ මමත්වය රවට්ටන්නේ. ඊට වඩා හරි දරුණු විදියට මෙයාම රවට්ටනවා. හැබැයි මේගොල්ලොන්ට කියන්නේ කොහොමද? අපි 125ක් පොලිය දෙනවා. කියේපු ගමන් ගිහිල්ලා දානවා මෙන්න. දැන් පත්තර වලත් තියෙනවා, ටීවී වලත් ඇඩ් දෙනවා. අලුතෙන්ම බැංකුවක් මොකක් හරි ආරම්භ කළා මෙන්න පොලිය මෙහෙමයි කියලා. ඒ කියන්නේ මොකද? මුලින් හම්බ වෙනවා වාර දෙකක් විතර එයාගේ සල්ලි වලින්ම පොලියත් හම්බ වෙනවා. ඒ පොලියත් ආයෙ ගෙනින් දානවා. පොලිය කියලා හම්බෙන්නේ ආයෙ ජීවිතේට හම්බෙන්නේ සල්ලි ටික. හමුණා ඒ ටිකක් ගෙනින් දාලා අනේ ඉන්න මොනවද මේ? තමන්ට ලාභයක් ලැබෙනවායි කියලා ඉතින් කියනවනම් ඊවක් බවක් තැනක් කොතනක් මුකුවත් නැහැ, හම්බ වෙනවානේ. එච්චරයි. අපේ මිනිස්සුන්ටත් එහෙමයි. දැන් හෙට කිව්වොත් මම පාන් ගෙඩිය 2.50ට දෙනවා. හුච්ඡන්දි දෙනවා අපේ මිනිස්සු. ඇයි? මේ මිනිස්සුන්ට මොලයක් නැහැ. අයෝ අයෝ ඕගොල්ලන්ගේ ගෙදර ස්ටෝක් එකකින් ගෙනල්ලා පාන් දෙනවද කියලා අහන්න. ලෝක වෙළඳ පොලේ ඒතිරිඟු පිටු මිල කොහමද? ලංකාවට ගෙන්නන්න කොච්චර මිල යනවද? සාදන්න කොච්චර මිල යනවද? ප්‍රවාහන මිල කොච්චර ගාස්තු යනවද? ඒගොල්ලන්ගේ ඕගොල්ලන්ගේ අපොච්චිගේ බකි කරත්ෙන් ගෙනල්ලා පාන් දෙන්නද? 2.50ට කියලා අහන්න බුද්ධියක් නැහැ. තේරෙන්නේ? ඉතින් එහෙම සමාජයක් රවට්ටන්න පුළුවන්. එහෙම සමාජයක් රැවටෙනවා. ඒක වෙලෙන්දොත් දැනගෙන එකක් ගත්තාම දෙකක් නොමිලේ. එකක් ගත්තාම එකක් නොමිලේ කියලා දැම්මම හරියට දුවගෙන යනවා. ඊළඟට සමහරලාට සමහර කඩවලට තියෙනවා 150ක් ඩිස්කවුන්ට්. කිව්වම මෙන්න දුන්නේ හරි ෂෝකේ ඩිස්කවුන්ට් 150යි යන් යන් කියලා. පස්සේ බලනකොට මේ 1000කට දානවා 6000ක් බිල. දාලා ඊට පස්සේ 3000ක් අඩු කරලා 1000ක 3000ට විකුණනවා. ඒ දියාපාර කරන ඇත්තම කරනවත් දන්නේ නැහැ. එහෙම මේ තුරුම්බු අපි කන්නේ. එහෙම ගැටවලට තමයි අහුවෙන්නේ. ඔය 130යි කියන්නේ ඩිස්කවුන්ට් කියන්නේ 140යි ඩිස්කවුන්ට් කියන එකේ රහස ඔන්න උතන යථාර්ථයේ තියෙන උතන. එහෙම එකක් නෑ ලෝකේ. එහෙම දෙන්න බෑ. එහෙම වෙයක් වෙන්නේ නෑ. කෑල්ල බාලනම් කෑල්ල කල් පවතින්නේ නැත්තම් මිල අඩුයි. කෑල්ල හොඳනම් කෑල්ල පවතිනවා නම් මිල වැඩි. හැබැයි යෝග ප්‍රමිතියක් බවට පත් වුණාම සමහර ඒවා මිල අඩුවෙන් විකුණාම විකිරෙන්නේ නැති නිසා මිල වැඩි කරනවා. එහෙමත් හුදුකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මායාකාරී මනසක් තියෙන සමාජයක් තියෙන තැනක ඔබට කරන්න තියෙන මොකන්ද? අවදිය වැඩි කරගන්න ඕන. අවදිය වැඩි කරගන්න ඕන. අපේ සිහිය, අපේ ප්‍රඥාව ආලෝකමත් පවතින තාක් කල්ම අපිට නිවන තියෙනවා, නිදහස තියෙනවා. අපි නිදාගත්තොත් නුවණ අඳුර වුණොත් එතන තමයි අපිට වරදින තැන. ඒ නිසා ස්වාමින් වහන්සේ එක වචනයක් නෙමේ මේ සියල්ලම එකට සම්පිණ්ඩණය වෙන තැන තමයි ඔබේ ධර්මය ගුණයක් හැටියට පැන නගින්නේ. ඒ ගුණය නිරෝධය, ඒ ගුණය විමුක්තිය, ඒ ගුණය විශ්ව සත්‍ය, ඒ ගුණය තමයි නිර්වාණය, බැඳීම් නැති අවස්ථාව. බැඳීම් නැති අවස්ථාවට පත්වන්න, එච්චරයි අවධර්මය. බැඳීම් නැති අවස්ථාවක් කියලා කියන්නේ ඔබේ මනස සතුට, ඔබේ මනසේ ප්‍රීතිය, ඔබේ මනසේ සැහැල්ලුව, ඔබේ මනසේ මෘදු බව, ශාන්ත බව. එහි ඇති බැඳීම් නැති අවස්ථාව කියන්නේ පිනතුනේ එතන අතහරින ක්‍රියාවලියක් නැහැ, පිළිකුල් කරන ක්‍රියාවලියක් නැහැ, අප්‍රසාදය දක්වන ක්‍රියාවලියක් නැහැ, ප්‍රසාදය දක්වන ක්‍රියාවලියක් නැහැ. නිවන සැපවන්නේ වේදනා නිසා නොව, වේදනා නැති නිසා. නිවන සංස්කාර නිසා හටගත් තත්ත්වයක් නෙමේ, සංස්කාර නැති නිසා හටගත් තත්ත්වයක්. එහෙමනම් නිර්වාණ ධර්මයන් ඔබ තුල වැඩෙද්දී ඔබට දැනෙන ක්‍රමවේදය ඔබ මේ හරහා තේරුම් ගන්න මං ඉදන් පුළුවන් ඇති මේ කියපු කරුණුත් එක්ක. එන්න එන්න මනස සැහැල්ලු වෙනවා. චේතනාවන් වල තියෙන බල සම්පන්න බව, ද්වේෂයේ බලය, තණ්හාවේ බලය, ආශාවේ බලය, ප්‍රබලත්වය අඩු වෙලා ගිහිනා මනස අර ප්‍රඥා බලය අවදි වෙන්න අර අවිද්‍යා බලය දුරු වෙලා ගිහිල්ලා තමන්ගේ මනස ප්‍රබාස්වරව තැනකටපත් වෙනවා. ඉතින් අපිට මේ කොටස් දෙකක් අරගෙන යන්න වෙනවා. එක පැත්තක් තමයි කායික කොටස, අනිත් එක තමයි අපිට මානසික කොටස. ඉතින් කය සම්මුතිය පවත්වන්න ඕන. මේකේ තමයි අපි නැගලා යන වාහනේ. මේකට තෙල් ගහන්න ඕන, මේක සර්විස් කරන්න ඕන නේද? මේකට බෙහෙත් දෙන්න ඕන. කෑලි අඩපණ වුණාම ඒව හදන්න ඕන. ඉතින් ඒක තමයි අපි නැගලා යන වාහනය, පවතින වාහනය. මොලේ ආදී වෙහෙසටපත් වුණාම නිද්‍රාවටපත් වෙන්න ඕන, විවේක දෙන්න ඕන. ඊළඟට මානසික විමුක්තියක් අතහැරීමක් ලබන්න ඕන. ඉතින් බුදු කෙනෙක් ඇති කරගන්නේ මේ මානසික විමුක්තිය. කායිකව උන්වහන්සේලා සියලු පීඩා ලැබුවා නැද්ද? ලේ අතිසාරය හැදුනා. පීඩාව නැද්ද? කායික පීඩාව තියෙනවා. මානසික පීඩනයක් නැහැ. වාසයට වරින් වර තිබුණා. කොන්දේ අමාරුව හැදුනා. පීඩාව තිබුණද නැද්ද? තිබුණා. සරියුත් හාමුදුරන්ට බණ කියන්න දීලා විවේක ගත්තා. ඔළුවේ කැක්කුමක් තිබුණා. තිබුණද නැද්ද? තිබුණා. ඒකට කර්ම විපාකය කියලා නම් පොතේ පතේ දාලා තියෙනවා. නමුත් මම දර්ශනයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මට ඒක එලෙස බාර ගන්න බැහැ. මොකද හේතුව හැම දෙයකටම කර්මය පටලවන දහමක් නොවිය යුතුයි බුද්ධ ආගම කියන්නේ. අර ඉන්දියාවේ අර සියුම් දූවිල්ලක් වදින අවකාශ එකේ සීතලේ පින්නේ තැනිතලාවන් වල රැයේ පානේ ගස් මුල් වල වැඩ ඉන්න බුදුහාමුදුරුවන්ට මේ සෙමෙන් පීනසෙන් හට ගන්නා වූ මේ අපහසුතා ඔළුවෙකක්ම එන්නේ නැද්ද? එනෝ. එක දිගට මිනිසුන්ට ධර්මයේ දේශනා කරනකොට එනවද නැද්ද? එනවා. උගුරේ අමාරු එනවද නැද්ද? මේක මේ රහත්තුන් නැහැනේ උගුරු දාන්න. උගුරු දාන්න මනුස්ස ශරීරයක් තියෙන. ඒක වෙහෙස වෙනකොට මෙතන මේ පටල වීකන මේ දුර්වල වෙනවා. ඒක වළක්වන්න බෑ. කුසගිනි දැනෙන පිපාසය දැනෙන කය රහත් වෙන්නේ නැහැ. කවුරුත් හිතන්නේ කය රහත් වෙනවා කියලා. කය රහත් වෙන්නේ කය සාමාන්‍ය මිනිස්සෙක්ගේ හා සමානයි. ක්‍රියාත්මක වෙන්නේ එසේමයි. මනසයි අරහත් වෙන්නේ. කිසිම ශේෂයක්වත් ඒකේ අරයක් හරයක් ඉතිරියක් නැති නිසා තමයි අරහත් කියලා කියන්නේ. ඒකට අපි කියනවා රහසක් නැහැ කියලාත් කියනවා. රහසක් වශයෙන්වත් තියෙන මොකක්වත් නැහැ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඒක අර නිර්වාණ කියන වචනේම තමයි අරහත් කියන වචනේ තේරුම. වෙන දෙයක් නෙමෙයි. ඒ නිර්වාණ කියන අර්ථයමයි අරහත් කියන්නේ. දෙකක් නෙමෙයි. නිරෝධය කියන්නේත් ඒකයි. සංස්කාරකයන්ගේ සියලු සංස්කාරකයන්ගේ නිරෝධය. සංඛාරානිච්ච නෙමෙයි සබ්බේ සංඛාරා අනිච්ච. බලන්න මේ වචන එකතු වුණාම නිකන් සංඛාරානිච්චා කිව්වනම් සංඛාර අනිච්චය එකක් මොකක් හරි එකක් තියෙනවා නිත්‍ය සංඛාරය. සබ්බේ සංඛාරානිච්චා වුණොත් කිසිම සංඛාරයක් ඉතුරු නැහැ. ඈ අශේෂ ශේෂයක්වත් නැහැ. අශේෂ ශේෂයක් නැතුව ඉතුරු නැතුව නිදහස් වුණ තැන අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් කටවත් නොඇලෙන තැනකින් විරාගය නොඇලෙන තැනකින් අවදි වෙන නිරෝධය අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යායත්තේ අශේෂ විරාග අවිද්‍යාවෙන් පහව ශේෂයකටවත් නොඇලෙන්නා වූ නිරෝධය නිවන දකින්න පෙන්නනවා දකින්න පෙන්වනවා. ඒ දකින්න ඒ අවබෝධ කරගන්න එයට සමීප වෙන්න. මඤ්ඤමානයෙන් නම් බෑ. හැබැයි ඔබ අමඤ්ඤමානයෙන් සැරසී ආයුතුයි. මමත්වයේ ඇඳුම් ඇඳගෙන මේ ගමන යන්න බෑ. නිවන් පුරයට යන්න නම් අමඤ්ඤමානයේ ඇඳුම් අඳින්න වෙනවා. පන්සල් යන සුදු ඇඳුම් අඳිනවා වගේ අමඤ්ඤමානයේ ඇඳුම් ඇඳගෙන එන්න ඕන මමත්වයෙන් තොරව. ඇඳුන් වලින් සැරසිලා එන්න ඕන නිවන් පුරයට යන්න. මොනවද මේ මමත්වයෙන් තොර ඇඳුම් කියන්නේ? ඇස සංවර කරගෙන, කන නාසය දිව සරම මනස සංවර කරගෙන, අකාලික ගුණය ඇති කරගෙන, මමත්වයට බර නොවි ඇලීම් ගැටීම් සංසිඳුවා, අකාලික සැරසී එන්න ඕන. ඉතින් කියයි මොකද්ද? අනේ අපිට නම් මෙලෝ සංසාර දෙයක් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එක ඔබේ ප්‍රශ්නයක් මිස මාගේ ප්‍රශ්නයක් නොවේ. තේරෙනා නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරෙන්නේ නැති එක කාගේ ප්‍රශ්නයක්ද? අපේ ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. තේරෙන්නේ නැති එක අපේ ප්‍රශ්නයක්. තේරුම් අරගෙන එහෙම නැහැ ඒක තේරුම් ගන්න නම් මොකද කරන්න තියෙන්නේ? ඈ අපේට නූගත්කම ප්‍රශ්නයක් වුණාම අපි දිගට 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 නේද? එයි පාසල් යනවා, විශ්වවිද්‍යාලය යනවා, පොතපත කියනවා. එතකොට නූගත්කම වැඩි වෙනවා. එතකොට මේ නිර්වාණ ධර්මයේ නොතේරෙන කමක් තියෙනවනම් මොනවද කරන්න වෙන්නේ? නිතර නිතර ධර්මයේ අසනවා, නිතර නිතර ධර්මයේ මෙනෙහි කරනවා, නිතර නිතර ධර්මයේ අධ්‍යයනය කරනවා. කාලයක් යනකොට බොහොම ඉක්මනින් එයාට ඒක තේරෙන්න පටන් ගන්නවා. අපි මුලින්ම ගණිත පාඩමක් කරන පන්තිකට ගියාම මුල්ම ගණිත දෙක හරි අමාරුයි. කාලයක් වර්ධනය වෙනකොට අපි ඒ තුළ ප්‍රවණතාවයක් හටගන්න. ආන්න ඒ වගේ නිසා භාවිතා බහුලී කතා ආසේවිත ආශ්‍රය කරන්න, ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒතම් මංගල මුත්තමං කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්මසවන. හැබැයි ඉතින් ඔය යන ගමනට, ඔය ධර්ම මාර්ගයට ගොඩක් අය වැටෙනවා. වැටිලා යන ගමනට මාර්යා එවන හොඳ තුරුම්බු ටික මොනවද යන්නේ? එවත් කනෝ, යෑම කනෝ සමහර අය. ඒ තමයි පංච නීවරණ. පංච නීවරණ එකතු වෙනවා. ඊළඟට ධර්ම සාකච්ඡාව කියලා කරගෙන යනවා. ධර්ම සාකච්ඡාව නෙවෙයි වෙන සාකච්ඡාවක් කරන්නේ ඒගොල්ලෝ එකතු වෙලා. ඒ නිසා හොඳට මේ කල්යාණ මිත්‍ර සමාගම් මේ අදාගෙන Facebook වල හැරෙ මේ ඉන්න ගොඩාක් අය ඉන්නෝ. ඒගොල්ලොන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා දිනවා. අපි මේ ධර්ම සාකච්ඡාව කරන්න ගියේ හම්සන වෙන ප්‍රශ්නයක් දැ වෙලා දිනේ. එහෙම වෙලා මේ ලොකු ආරවුල් හැදිච්ච අවස්ථාවල් තියෙනවා. කාමච්ඡන්දය තියෙන, ව්‍යාපාදය තියෙන, තීන මිද්‍යය තියෙන, උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ තුරුම්බුන් ඇති වුණාම ධර්ම සාකච්ඡාව පැත්තකට දානවා. ඊට පස්සේ වෙන සාකච්ඡාවක් බවට ඒක පරිවර්තනය වෙනවා. ඊට පස්සේ හිතවත්කම්, යාළුකම්, ප්‍රේම සම්බන්ධතා ආදී නොයිගුන් නොයිගුත් දේවලුත් හටගෙන ගිහලා පස්සේ බලනකොට බණහන එක නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. මේ පංච නීවරණ වල තුරුම්බු අහුවලට අහු වෙන්න එපා. මේ යන ගමනේ එනෝ තණ්හා රති රගා එනවා. මේ මයන්නා ගමන කොහෙද කියලා බලන්න ඕන. දැන් මහාන වෙන්නේ නැහ හාමුදුරුවෝ වෙනද? මහාන වෙන්න ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර ඒ නිවනේ අරමුණ වෙනස් වෙනවා. දැකලා තියෙනවද නේද? ඒගොල්ලෝ වෙන වෙන දේවල් වලට යනවා. ඊට පස්සේ කීර්ති ප්‍රශංසා වලට යනවා. බණ කියන්න යනවා. මේක කරන්න යනවා. ඔයකුත් දේවල් ගිහලා තමයි අරමුණ වෙනස් වෙනවා. හරි පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒ මාර දුවරුන්ගෙන් බේරෙන එක, මාර ධර්මතාවයන්ගෙන් බේරෙන එක, මාර දෘෂ්ටිංගෙන් බේරෙන එක පොඩි පහේ දෙයක් නෙමෙයි. අතිශයින්ම අර රත් වෙච්ච තෙල් චාච්චියක් අතින් ගත්ත මිනිස්සයා පිහිටවන සිහිය ඔබ තුල පිහිටිය යුතුමයි මේ ගමන යන්න. ඒ නිසා පරිස්සමෙන් යන්න. මේක හරිම දුර්භික්ෂයක් තියෙන මහා රටක් මැදී යන අනතුරුදායක ගමනක් වගේ කියලා. ඒ දණ්ඩක යනවා කිඹුල්ලු, මහ කිඹුල්ලු ඉන්න ගඟක් මැදින් දාලා දින ඒ දණ්ඩක යනවා කියලා හිතාගෙන නිවන් මඟ සිහියෙන් ගෙනියන්න මතක තියාගන්න ඕන. එහෙනම් ධර්ම ප්‍රගුණ වෙන්න හැම දිනාටම අවශ්‍ය කරන මේ ප්‍රඥා බල මහිමය, ධෛර්යය, ශක්තිය, වීරිය ලැබේවා ලැබේවා. වහවහ උතුම් වූ සත්‍ය අවබෝධය සම්මා සම්බුදු සරණයි.